Honorable Jayanta Veerasinghe, you have 11 minutes.
12 minutes, I believe.
Because of the time delay, yeah. A minute has been reduced.
Garu Mulasanaruda Mantritumani Mage Jivitate Itama Sambanda Sahadavatata Bohoma Kittu Matrukava Kvena Adhikarne Pilibanda Matrukava Sambanda Matakatakiri Mata Velavalabadi Magana Prataman Stutivanta Veno. Have a Matakianatina Karunu Welta Mangitana Vinadi Hatalis Pakpat Avashai Namut Matadilatina Vinadi Ekolahang Mang Haki Deakaranda Bala. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු අධිකරණ ඇමතිතුමාට මෙතරම් කෙටි කාලයක් තුලදී මේ තරම් හරවත් විශේෂ රටට ඔබින රටට ප්‍රයෝජනවත් වන ක්‍රියාදාමයන් කලා ගණනාවක් ආරම්භ කිරීම ගැන එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ගරු අධිකරණ අමාත්‍යතුමනි අවුරුදු 42ක් ගියා රජයකට ක්‍රියා කරන්න අධිකරණයේ කාඩයක නැත්තම් විනිශ්චකාරවරුන් ප්‍රමාණය වැඩි කරන්න. ඒක කරන්න ඔබතුමාටත් මේ රජයටත් ඒකට හයිය තිබුණා. ඒක කළා. ඉතාම අවශ්‍ය කාරණාවක්. මොකද දැන් මේ ගොඩ ගැහිලා තියෙන නඩු ප්‍රමාණය අඩු කරගන්න ගන්න ප්‍රධානම ප්‍රීපියවරක් මේක. මන් තව දෙයක් එදත් කිව්වා ගරු අධිකරණ ඇමතිතුමනි ගරු මූලාසන්නාරූඪ මන්ත්‍රීතුමනි මම මේක අදත් කියන්නට ඕනේ තවත් මේක අර්ථවත් වෙනවා ප්‍රොවින්ෂල් කෝට්ස් ඔෆ් අපීල් නැත්තම් ප්‍රාදේශීය ඇපැල් අධිකරණ පිහිටෙව්වොත් මේක තවත් අර්ථවත් වේවි එතකොට ඒ අධිකරණ තවත් ඇපැල් අධිකරණ ප්‍රමාණය වැඩි වේවි ඒවට අවශ්‍ය කරන බිල්ඩින් දැනටමත් තියෙනවා මම එදත් ඒක පෙන්වුවා මම ඔබතුමාට අර මම ඉන්න කමිෂන් එකේ නීති සම්පාදන කමිෂන් එකට මම මේක ඇතුල් කරලා පෙන්වන්නම් අලුත් බිල්ඩින් හදන්න ඕනේ නැහැ බිල්ඩින් තියෙනවා ස්ටාෆ් එක තියෙනවා ඒ සේරම තියෙනවා මොකද අර සිවිල් අපලේට් කෝට්ස් කියලා දැනටම ඇතුල් ඇති කරලා තියෙන උපාවි මේ සඳහා භාවිතා කළ හැකි ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා එසේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද අපේ අධිකරණ ඇමතිතුමා වෙන කිසි කෙනෙක් නොකරපු තව ක්‍රියාමාර්ග කීපයකට ලැබිලා තියෙනවා ඒවා අගය කළ යුතුයි ඒ තරම් ප්‍රධාන එක විනිශ්චකාරවරුන් දෙගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා එක්තරා කාල සීමාවක් තුල ඔව් ඒක කළ යුතුයි මේ ඉඩ නැහැ කියලා ඒ වයින් දැන් පස්සට යන වෙලාව නෙවෙයි ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය හරියට හරි. ඒ එක්කම විනිශ්චකාරවරු දෙගුණකින් වැඩි කරනකොට අධිකරණත් වැඩි කරනවා. අධිකරණ වැඩි කරන්න වෙනවා. ඒකත් ඔබතුමා කරනවා කියලා ඔබතුමාගේ වැඩසටහනේ තියෙනවා. අපේ සුබපැතුම් ඒකටත් එකතු කරනවා. තව එකක් ගරු අධිකරණ ඇමතිතුමනි අර ප්‍රී ට්‍රයල් කෝට්ස් කියලා ඔබතුමා යෝජනා කරලා තියෙනවා. ඉතාම හොඳයි. ඒ ප්‍රී ට්‍රයල් කෝට්ස් කියන්නේ නඩු විභාගයට පෙර ඇතිකන්න උසාවි ඒකෙන් පුළුවන් සමතයකට පත් කරනවා සමතයකට පත් කරන්න අඩු දඩුවම් වලින් අරිණේව අඩු දඩුවම් වලින් ඉවර කරන්න පුළුවන් එසේම අද කෙරෙනවා වගේ හිතන වෙලාවට පැමිණිල්ලට හෝ රජේ නීතිඥවරයට හෝ වෙන කාට හරි සැරෙන් සැරේට ලේඛන ඇතුල් කරන්න සැරෙන් සැරේට සාක්ෂිකාරයව ඇතුල් කර කර මේවා කරන්න ඕනේ වෙන්නේ නැහැ මොකද ඒ ප්‍රී ට්‍රයල් එකේදී ඔක්කොම කරන්න තියෙන දේවල් කරලා විත්තිකාරයෙකුගේ තියෙන අයිතිවාසිකම් අවලංගුණ වෙන විදිහට කටයුතු කරන්න එයින් එහාට කටයුතු කරන්න ඕනේ ඉතින් මම හිතනවා ඒක බොහොම හොඳ ක්‍රියාවලියක් මම අනිත් ඒවට යන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් උත්තර දෙන්න ඕනේ එදා රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා කියපු දේකුත් අද අනිත්තර හිටපු අධිකරණ ඇමතිනිය කියපු කාරණාවකට මං අවධානය යොමු කරන්න ඕනේ. ඒගොල්ලෝ බොහොම අසාධාරණ ලෙස අධිකරණයට අපහස වෙන විදියට කියන්න පටන් ගත්තා. ළඟදි නිදහස් වෙච්ච නිදහස් කිරීම හරියට නිකන් ආණ්ඩුවෙන් කරලා ආණ්ඩුවේ මග පෙන්වීමකින් නිදහස් කරපු විදියට. මම හිතනවා කිසිම කෙනෙක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණයට නින්දා කරනවා නම් ඊට වඩා නින්දිත ක්‍රියාවලියක් තව නැහැ. පොඩ්ඩක් ඔය ඔවා කියවන්න ඉස්සලා අරගෙන බලන්න අර සිල් රෙදි නඩුවේ ඇයි නිදහස් කළේ කියලා. නිදහස් නොකර වෙන විකල්පයක් තිබුණාද කියලා. ඊළඟට මේ ළඟදී නිදහස් කරපු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නඩුව ගැන පෙන්වන්න හදනවා. ඒකත් ආණ්ඩුවෙන් කරවපු විදිහට. මෙන්න මං අරගෙන ආව නඩු තීන්දුව. ඔය කතා කරපු මන්ත්‍රීවරයාටයි මන්ත්‍රීණියටයි මං ඕනනම් මේක දෙන්නම් කියවලා බලන්න මොලේ කලඳක් තියෙන මිනිහෙක්ට පේනවා. වැරදි කරු කරන්න තියා නඩු දාන්නවත් තිබුණ නෑ කියලා මේවයි. නඩු දාන්න බැරි චෝදනාවල් මේවා. මේවා කරේ මොකටද? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් සහ ඒ හිතවාදීන්ගෙන් පලිගන්න, දරුවෝ රිමාන් කරන්න, සහෝදරයා රිමාන් කරන්න, වෙනමම නින්දිත විදිහට හොර පොලිසියක් හදලා FCID කියලා හොර පොලිසියක් හදලා, ඊට පස්සේ ඒ පොලිසිය මාර්ගෙන් අර්ලියාගහ මන්දිරේම පවත්තපු එක්තරා ආයතනයකින් පැමිණිල්ල මෙහෙමනවා, හොර පොලිසියට යවනවා ඊගවට නඩුව හදන්න. නීතිපති දෙපාර්තමේන්තුවෙත් මන් දන්න විදිහට එක්කෙනෙක් ඇවිල්ල හිටිය තැන්ට එහෙම කරලා ඒක ගිහිල්ලා ඉවරලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒකට නඩු දාන. මේ නඩු තීන්දුව කියෝලා බැලුවොත් පෙනේ නඩුවක් දාන්න තියා බැසිල් රාජපක්ෂ මහත්තයාව එක දවසකට වහන්න අයිතියක් තිබුණේ නැහැ. මේ මේ නඩු තීන්දුව දිහා බලනකොට අද කතා කරනවා අධිකරණයේ ස්වාධීනත්වය ගැන. අධිකරණයේ ස්වාධීනත්වය බොහොම ලස්සනට රැක්කයි කාලේ. මෙන්න මං ගෙනාව තව නඩු තීන්දුවක්. ඒගොල්ලන්ගේ ස්වාධීනත්වය පෙන්වන්න. යෝෂිත රාජපක්ෂව රිමාන්ඩ් කරා 2016. මම ඉදිරිපත් වුණා ඒ වෙලාවේ අපේ ඉල්ලන්න. මේ තව මාසෙකින් එන ලබන අවුරුද්ද එනකොට අවුරුදු 5ක්. අද වෙනකන් නඩුවක් දැම්මේ නැහැ. මොනතරම් හොඳ චෝදනාවකටද රිමාන්ඩ් කළේ කියලා පේනවා. අද වෙනකන් නඩුවක් දැම්මේ නැහැ ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි. නඩුවක් දාන්න බෑ. හැබැයි මොකද කෙරුවේ? යෝෂිත රාජපක්ෂට අප දුන්නා එක්තරා කීර්තිමත් මහාධිකරණ විනිශ්චයකාරවරයෙක්. මම නම කියන්නේ නැහැ. එතුමාට දීපු දඬුවම මොකද්ද? යෝෂිතට අප දුන්නා කියලා මෙන්න නඩු තීන්දුව. මෙන්න එතුමා අප දීපු තීන්දුව. ඕන කෙනෙකුට අරගෙන බලන්න පුළුවන්. ඉතාම ලස්සන නඩු තීන්දුවක් ලියලා අප දුන්නා. මොකද්ද ඒ විනිශ්චයකාරතුමාට යහපාලනෙන් දීපු දඬුවම? උසස් වීම දුන්නේ නැහැ. ජේෂ්ඨතම විනිශ්චයකාරයෙක් වෙලයිද්දිත් උසස් වීම දුන්නේ නැහැ. එතුමාට විශ්‍රාම යන්න සිද්ධ වුණා මහාධිකරණයෙන්ම. අද කතා කරනවා අධිකරණයේ ස්වාධීනත්වය. ස්වාධීනත්වයේ රැක්කේ කවුද? මොකද්ද? ආ? ව්‍යවස්ථාදායක සභාවලු. කවුද ඒක හිටියේ? NGO නඩයක්. NGO කාර්යෝ මේ රටේ අධිකරණ පත්වීම් සහ අධිකරණ ක්‍රියාවලිය පාලනය කරපු කාලේ අපි අවසන් කළා 20 සංශෝධනයේ. ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි,
honorable member, you have 2 more minutes.
Actually I need 1/2 hour, but I will stop within, but give me a little time. ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී ගරු අධිකරණ ඇමතිතුමාගේ අවධානය මම යොමු කරනවා ඉතාම වැදගත් කරුණු කීපයකට. අපි මේ නීති හදනකොටේ නීති හදන කොමිෂනරලත් මම ඉන්නවා. මම ඒකටත් මේවා යෝජනා කරනවා. කරුණාකරලා දිනපතා day to day trials, honorable minister, please avoid day to day trials. දිනපතා නඩු තීන්දුව ගන්න ඉඩක් තියන්න එපා. ඇයි? ඒ වෙනුවට අපි expeditious trials දාමු. එක දිනයකට පස්සේ තව සති දෙකකින් ඊගාව දිනේ. නැත්තම් සති 3කින් ඊගාව දිනේ. එතකොට මේක මාස දෙකක් යනකොට නඩු ඉවර කරන්න පුළුවන්. නැත්තම් මාස 3ක් යනකොට ඉවර කරන්න පුළුවන්. දිනපතා නඩු විභාග දැම්මොත් ඒකෙන් විත්තිකාරයෙකුගේ සහ විත්තිය නීතිඥවරයාගේ අයිතිවාසිකම් සේරම උල්ලංඝනය වෙනවා. ඇයි? දිගින් දිගටම නඩුවක් ගියොත් මාස 3ක් මිනිහෙක් උදේ 9 ඉඳලා හැන්දෑවේ 3:00 වෙනකන් උසාවියේ රැඳිලා හිටියොත් රස්සාවක් කරන්නේ නැද්ද? දරුවෝ රකින්නේ නැද්ද? එතකොට ඒ දරුවන්ට දරුපවුල් වලට කණ්ඩ දෙන්නේ අධිකරණයෙන්ද? එම නිසා අපි ඒ දිනෙන් දින දිනපතා නඩු විභාග අහනවා වෙනුවට expeditious dates, නැත්නම් අපි ළඟ ළඟ දින දාලා නඩු අහන ක්‍රමයක් හදමු. ඊළඟට ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා. බොහෝ විට කරන දෙයක් තමයි මිනිසුන්ව රිමාන්ඩ් කරනවා නඩු විභාගේ පටන් ගත්තාම. කරුණාකර මේක අවලංගු කරන්න. There should not be remanding pending trial. Barring few important instances. ඔන්න කෙනෙක් පිටරට ගිහින් අධිකරණයෙන් පැනලා ඇවිල්ලා ඊට පස්සේ අහු වුණොත් අන්නේ පුද්ගලයාට අන්නේ වැනි පුද්ගලයෙක් නම් රිමාන්ඩ් කළ නඩු අහන එක සාධාරණයි.
Honorable member, your time is
kindly give me a minute or two more. Honorable Chair.
I'm sorry, there is almost a 2-hour time delay today.
Yeah.
And there is very limited time today.
Yeah.
Please wind up your speech. Thank you.
Yes, I will do that. In a moment, I will do that. Ebenisa Garu Adhikarnayamathumani, Karunakalla, Kelavarak Netuwa Minisu Remand Karneka, Infinite Remanding Wage Deval Walata Idathiyannepa, Ewata Api Seemawak Dama, Minisunge Aithihasikan Rakinnone. මේ ආකාරයෙන් මට හුඟා කරුණු තව කියන්න තියෙනවා. මං ඒවා නීති සම්පාදනය කරන කොමිසමේදී ඒවා කියන්නම්. මේ අවස්ථාවේදී මට මේ කාල සීමාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මාණී හඳගෙන.
Thank you. Honorable Vijita Herath, you have 20 minutes.
ගරු සභාපතිතුමනි, රටේ ආර්ථිකය තුල නීතිය තුල සාධාරණත්වයේ තිබුණොත් තමයි ඒ රටේ ජනතාව සතුටින් ජීවත් වෙන්නේ. නමුත් අපි දන්නවා අද අපේ රටේ ආර්ථික සාධාරණත්වයක් නැහැ. නීතිය සාධාරණත්වයක් බිඳ වැටෙමින් තියෙනවා. දැන් ඔබතුමන්ලා එක රටක් එක නීතියක් කියලා තමයි පාලන බලය පටන් ගත්තේ. නමුත් ඒ පටන් ගත්ත එකයි ක්‍රියාවයි ගත්තොත් සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටගෙන තියෙන්නේ. අපිට මතකයි එදා කරුණාම්මාන් ප්‍රසිද්ධියම කිව්වා තමන් ඒ තමන්ගේ අතින් හමුදා සොල්දාදුව දහස් ගානක් මැරුණක් මැරුව කියලා. නමුත් ඒ පිළිබඳ අද වෙනකන් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. කට උත්තරයක් ගත්තා, ඒ වෙලාවේ නිකන් බොරුවට සංදර්ශනයක් දැම්මා, ඒකට නීති ක්‍රියාත්මකුනේ නැහැ. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ සිරකරුවන් රාශියක් ඉන්නවා අත්තරංගුවේ. ඒ අයව ඒ අයට විවිධ විදියට තමයි සලකන්නේ. කුප්‍රකට උදාහරණය තමයි පිල්ලයන් උදාහරණේ. පිල්ලයන්ට ත්‍රස්තවාදී පනත යටතේ අවුරුදු 4 මාරක් හිටිය කියලා අපදෙන. නමුත් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේම අවුරුදු ගණනාවක් 10-15 ඉන්න බොහෝ අය ඉන්නෝ එයට තවම එවැනි අවස්ථාවක් නැහැ. ඒත් ඒ දේශපාලන සිරකරුව නිදහස් කිරීම කියන එක කාලයක් තිස්සේ තියෙන දෙයක්. නමුත් අද වෙනකන් ඒ පිළිබඳ කිසිදු සලකා බැලීමක් නැහැ. පිල්ලයන්ට එක නීතියක්, කරුණාම්මාන්ට එක නීතියක්, අර සාමාන්‍ය සිරකරුවන්ට තව නීතියක්. ඒක තමයි මහර බන්ධනාගාරෙත් අපි දැක්කේ. දැන් ඔබතුමන්ලා නීති ආධිපත්‍ය සුරකීම සඳහා තිබිච්ච ආයතන තමයි යම් ප්‍රමාණයකට, මං කියන්නේ 100%ක් ආරක්ෂා වෙනවා. ඒ යම් ප්‍රමාණයකට පාලනය වෙන ආයතන විදිහට තමයි මේ කොමිෂන් සභාව තිබුණේ. ඒ ස්වාධීන කොමිෂන් සභාව හරහා තමයි අඩුම ගානේ ඉහළ උසාවි වලට පත් වෙන මිනිස්කාරවරුන්ගේ පත්වීම් ඒ පිළිබඳව යම් කිසි හෝ මැදිහත්වීමක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා විශ්ව සංශෝධන අනුව දැන් ජනාධිපතිවරයා නම් කරන එක මේ දාපු පාර්ලිමේන්තු සභාවෙන් රබර් සීල් එක ගහලා යනවා. ඉතින් අපි දකිනවා දැන් මෙතුමා මට ඉහත කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා NGO නඩයක් අතේ තමයි තිබුණේ කියලා. ඉතින් දැන් ගත්තොත් ඉලෙක්ෂන් කමිෂන් එකේ ජීවන් ත්‍යාගරාජා කවුද මෙයා? මෙයා NGO නෙමෙයිද? කෝ දැන් මේ කියන්නේ එන්ජිඕ කට්ටිය නෑ කියලා. මෙයා එන්ජිඕ නෙමෙයිද? කැම්පේන් මැනේජර්ලා, ඉලෙක්ෂන් කැම්පේන් මැනේජර්ලා තමයි සමහර කොමිෂන් වල සභාපතිව. අපි කවුරුත් දන්න ජනාධිපති උපදේශකවරු මේ පළාත් බාර දීලා පහුගිය කාලේ මැතිවරණ මෙහෙවපු කට්ටිය දැන් මේ කොමිෂන් වල ඉන්නේ. ඒ නිසා එතනින් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අද වෙලා තියෙන්නේ මොකක්ද? ඒ නිසා තමයි පහුගිය දවස්වල අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු පත් කරද්දී සලකන්න ඕනේ මූලික කරුණු දෙකක්. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, ඒ වගේම කාර්යක්ෂමතාව. නමුත් මේ සීනියොරිටි ලයිස්තුවේ 7න් 5ට ගත්තොත් 8 වෙනියට හිටියේ විකුම් කළුආරච්චි, ඊට පස්සේ 9 කරලියද්දි, ඊට පස්සේ මරික්කාර්, ඊට පස්සේ ගුරුසිංහ, සසි මහේන්ද්‍රන්, චම්පා රාජරත්න, ගිහන් කුලතුංග, ඒක තමයි සීනියරට ලයිස්තු. එතකොට මෙතනින් කර්ලිහද්දගේ නම මුලින් තිබුණෙත් නැහැ. සම්පත් බෙන්ඩිස්ගේ නම එයා ඉවත් වුණාට පස්සේ තමයි කර්ලිහද්ද මහතාගේ නම ආවෙත්. ඒක හරි පැහැදිලි. මේක ඕන කෙනෙකුට තේරෙනවා. මෙතනදී පහුගිය කාලේ නීතිය හරියට ක්‍රියාත්මක කරපු විංශකාරවරුන්ට, යුක්තිය සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙච්ච විංශකාරවරුන්ට ඒ අදාළ උසස් වීම දීලා නැහැ. මෙතන මේ සමහර පත්වීම් කරපු අය, උසස් වීම දීපු අය, ඉන්ක්‍රිමෙන්ට් අවලංගු කරපු අය, නතර කරපු අය ඇත්තේ කාර්යක්ෂමතාවයේ පිළිබඳ අවවාද දීපු අය, ඒවා නැහැ කියලා අග්‍රවිංශකාරවරු දොස් කියපු අය ඇත්තේ. ඉතින් මේක මේ තුලින් ඉතා පැහැදිලි, මේ අධිකරණයේ ස්වාධීනත්වය නෙමෙයි, අධිකරණය තමන්ගේ අතට අරගෙන ජනාධිපතිවරයාගේ බලය යටතට අධිකරණය අරගෙන තමන්ට ඕන ඕන විදිහට නඩුතින් දෙන්න ධර්ම උත්සාහය මේ තියෙන්නේ. මෙතන පැහැදිලිව මේ විශ්වකාරවරුන්ට මේක දුන්නේ නැත්තේ ඇයි? ගිහන් කුලතුංග සිල්රෙදි නඩුවේ තීන්දුව දීපු කෙනා, ඒ විශ්වකාරවරයා, ඒක රාජ්‍ය සේවය සඳහා ලබා දීපු ඓතිහාසික නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුවේ තමයි රාජ්‍ය සේවකයන්ට මේ දේශපාලඥයන්ගේ උපදෙස් මත වැරදි කරන්න, වැරදි කරොත් සිද්ධ වෙන දේ පිළිබඳ හොඳම අවවාදය ලැබුණේ. ඒක තමයි ඓතිහාසික නඩු තීන්දුව. ඒ ඓතිහාසික නඩු තීන්දුව රාජ්‍ය සේවකයන්ගේ ඒ සේවය මේ රටේ ජනතාව වෙනුවෙන් යොදන්න දීපු ඓතිහාසික නඩු තීන්දුවක්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නඩු තීන්දුව තමයි අපියාචන අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණේ, නිදොස් කර නිදහස් කරේ. දැන් මම අහනවා නීතිපති දෙපාර්තමේන්තුවයි, දැන් මේ නඩු දැම්මේ කොහෙන්ද? නඩු දැම්මේ එක්ක නීතිපති දෙපාර්තමේන්තුවෙන්, නැත්නම් අල්ලස්ව දූෂණ කොමිසමෙන්. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු දාලා දැන් ඇපීල් කරනවද? දැන් අභියාචන අධිකරණයෙන් මේක වෙනස් තීන්දුවක් ආවම, මහාධිකරණයෙන් දීපු තීන්දුව අභියාචන අධිකරණයෙන් වෙනස් කරාම දැන් නීතිපති දෙපාර්තමේන්තුවට තව අවස්ථාවක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇපීල් කරන්න. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කරනවද? දැන් පහුගිය දවස්වල කවුරුත් දන්නවා මේ පෝලිමේ දේශපාලච්චෝ නිදහස් වෙනවා, නිදොස් කොට නිදහස් වෙනවා. දැන් මෙතුම පෙන්වුවා නඩු වර්තා කීපයක්. ওই නඩු වර්තාවල නඩු වර්තා ඉන්නේ කොහොමද කියන එක මේකට ජනතාවට තේරෙනවා. ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුව දැන් මේ නඩු සම්බන්ධයෙන් ඇපිල් කරන්න එපා. මොකද නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් එහෙම ආවට ගියට දාන්නේ නැහැ. ඒ නඩුවක් දැමීම සඳහා අවශ්‍ය කරන සාක්ෂි, ඒ සියලු දේවල් මූලික කරුණු හතරක් හොඳට සැලකිල්ලට අරන් තමයි නඩු දාන්නේ. එතකොට එහෙම දාපු නඩුවක් යම් කිසි උසාවියකින් ප්‍රතික්ෂේප වුණාම එහෙමනම් ඊළඟ වක්කීම තමයි නීතිපති දෙපාර්තමේන්තුව ඒකට අදාළව අභියාචන අධිකරණ අභියාචනයක් දාන එක, ඇපිල් කරන එක. ඉතින් අද එහෙම කරන්නේ නැහැනේ. එතකොට ඒ වක්කීම පැහැරනවා. එහෙමනම් හරි පැහැදිලිනේ මේ නඩු තීන්දු කොහොමද එන්නේ කියලා. ඉතින් මේ සමහර ඒවා ප්‍රසිද්ධ රහස් නේ අධිකරණ ශේෂ්ත්‍රය තුල. දැන් මේ දවස්වල කතා වෙන එක තමයි සිල්රෙදි නඩුව නඩු තීන්දුව ටෙලිෆෝන් එකෙන් කියවුණාද කියලා කතාවක් යනවා. ඇත්තටත් අපි දන්නේ නැහැ. නමුත් ඒ තැනට විශ්වාසය බිඳිලා දුරකතනෙන් මේවා කතා නඩු තීන්දුව කියුවා කියන කතාවක් යන අධිකරණ ශේෂ්ත්‍රය තුල. දුර එවැනි කතා ඇති වෙන්නේ නිකන් නෙමෙයි. දුර ඒ ඉන්න දුමක් නැකින් නැහැ නේ, ගින්නක් නැතුව.
ගරු මන්ත්‍රී
එවැනි තත්ත්වයන් මතුවීම.
ගරු මන්ත්‍රීතුමා, දැන් අපි අධිකරණයේ කරුණු මෙරිට්ස් උඩ, කුසලතා උඩ විවේචනය කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය විදියට අපි කාර්යමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණයට ඔය කියන විදිහට සාක්ෂි තියෙනවද ඔබතුමා ගාව? නිකන් කියන්න එපා. ඕක හොඳ නැහැ. ඒක අධිකරණයටයි හොඳ නැත්තේ.
අධිකරණයට හොඳ නැති දේ අධිකරණයට හොඳ නැති දේ කරලා ඉවරයි. ඒක තමයි මම අහන්නේ. මේ දීපු තීන්දුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඇපීල් කරනවද? එතන මේ කතා නිකන් ඇති වෙන්නේ නැහැ නේ. ඒ කතා ඇති වෙන්න හේතුවක් තියෙනවා. මේ තීන්දුව මේ ඒක ඒ කතා ඇතිවීම පිළිබඳ ඒ දුම නගින්නේ එතන ගින්නක් තියෙන නිසා. ඒ නිසා ඔබතුමන්ලා මෙතන පැහැදිලිව පක්ෂග්‍රාහීව දැන් කටයුතු කරනවා. ඒකට තමයි කොමිෂන් සභාව හෝසි කරේ. ඒකට තමයි දහන මිනිස් සංශෝධනය මුළුමනින්ම පොඩිපට්ටම් කළා දැන්. 20 ගණාවේ Tamanට ඕන විදිහට අධිකරණේ Tamanට ඕනේ තීන්දුව తీරන ගන්න. ඒ ඉතිහාසය අපි දන්නවා. ඒ ඉතිහාසය තමයි දැන් නැවත කැරකිලා අපව අනිත් පැත්තට එන්නේ. දැන් පැහැදිලිව මේ දේ සිද්ධ වෙනවා. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නීතිය තමයි ජනතාවට තියෙන
ප්‍රධාන තැන අධිකරණයට ගිහිල්ලා සාධාරණ ඉෂ්ට කරගන්න. මේ අධිකරණයේ සාධාරණත්වයක් ලැබෙන්නේ නැත්තම් මිනිසුන්ට යන්න වෙන තැනක් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ අධිකරණයේ Tamanට ඕන විදිහට පාවිච්චි කරන එක වහම නවත්තන්න. ඒක දේශපාලන උමනාවෙන් තීන්දුව తీරන ලබා දෙන තැනට ගේන එක වහම නතර කරන්න. ඒක මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම තරුණයන්ගේ තරුණ අසහනයට බලපාන ප්‍රධාන කාරණාවක් වෙනවා. මොකද නීතිය සාධාරණත්වය අධිකරණයේ ඉන්නේ නැහැ කියලා දැනුනම ඒ තරුණයෝ ඒ පීඩාවට පත් වෙනවා. ඒක පුපුරා යන්නේ වෙනත් පැතිවලින්. ඒ නිසා ඒ තැනට මේ රට පත් කරන්න එපා. දැන් පත් කරලා ඉවරයි. ඒක තවත් වර්ධනය කරන්න එපා කියන එක අවධාරණය කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේ අද උදේ සාකච්ඡාවට ලක් වුණා අධිකරණ අමාත්‍යාංශයේ අලුත් ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. දැන් අභ්‍යාචන අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරු වැඩි කරාම අලුත් ගොඩනැගිල්ලක ගොඩනැගිලි පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි රජයේ වෙනත් ගොඩනැගිල්ලක් තිබුණෙම නැද්ද? සෙත් සිරපා ඉඩ නැකීම් සුහුරුපායේ හරි වෙනත් තැනක තිබුණේ නැද්ද? දැන් වියදම කීයද? රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. රුපියල් 5000ක් මදි කියලා ජීවත් වෙන්න මදි කියලා දැන් ජනතාව පාරට බහලා උද්ඝෝෂණය කරනවා. හඬ නැතුව බඩු මිල ගණන් පොල් ගෙඩිය රුපියල් 100යි 120යි. හාල් කිලෝ එක රුපියල් 140යි. මිනිසුන්ට කන්න නැහැ. බඩු මිල වැඩි. මේ තත්ත්වය තුළ රට මහා ආර්ථික අමාරුවක තියෙන එකලා ආණ්ඩුවම කියනවා. කොවිඩ් තත්ත්වය නිසා මේක දෙගුණ තෙගුණ වුණා කියලාත් කියනවා. එහෙම තියෙද්දි එදා කුෂිකර්ම අමාත්‍යාංශ ඒ බිල්න එක ගත්තේ 2,11,00,000කට මාසික කුලිය. අදත් ඒක ඒ වන්දිය මේ රටේ ජනතාව ගෙවනවා. ඒක විවේචනය කරපු ඔබතුමන්ලා දැන් කෝටි 40,41,00,000කට කෝටි 41,00,000කට අවුරුදු දෙකක කුලිය සඳහා කෝටි 41,00,000ක්. ඒ කියන්නේ මාසෙකට 1,70,00,000ක් වියදම් වෙනවා. එතකොට එවැනි තත්ත්වයකට මේ රටේ
හොන්ඩබල් මිනිස්ටර්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ඒ සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන්ම වැරදි. මෙතන මං සභාගත කරනවා මගේ කතාවේදී සම්පූර්ණ අවුරුදු දෙකටම රෙන්ට් එක හැටියට එන්නේ
230 මිලියන් මුද්‍ර ගාස්තු ඒ ඔක්කොම
කියන්නේ නැවත රජයට යනවා. ඊට පස්සේ අනිත් ඒවා ඉලෙක්ට්‍රිසිටි
බෝඩ් කාලේ නෙමෙයි ගරු සභාපතිතුමනි මගේ කාලේ නෙමෙයි.
ඒක තමයි මිලියන 400 අවුරුදු දෙකකට. ඕකෙන් 2 ලක්ෂ මිලියන 236ක් තමයි අවුරුදු දෙකකට 330 දෙනෙකුට සේවය කරන්න ඩිපාර්ට්මන්ට් 10ක් එක්ක අපිට බත්තරමුල්ලට යන්න බෑ. මොකද ඒ ප්‍රදේශයේ තමයි අධිකරණය තියෙන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව තියෙන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ, අපේ සියලුම අනිත් ආයතන තියෙන්නේ. දැන් මම මේක කරේ අධිකරණය වෙන තැනකට අරගෙන ගියොත් ජනතාව සහ සම්පූර්ණයෙන්ම දෙකට බෙදිලා ශාල අපහසුතාවයට පත් වෙන ඉඳලා නැත්තම් මම කැමති මෙතන ඉන්න. ඒ හින්දා ඔබතුමන්ලා කියන දේ අහලා අපි එතනම ඉඳගෙන
You
can reply your when you deliver your speech. මගේ විනාඩි 4ක් ගත්තයි මටයි මගේ කාලින් අඩු කරන්න එපා. හරි පැහැදිලි මේ වියදම කුලිය තියනවා අනිකුත් වියදම් තියනවා බඩු එහාට ගෙනියන්නත් තියනවා එක තට්ටුවක බඩු ගෙනියන්න 120,000ක් යනවා එතකොට තට්ටු පහක ගෙනියනකොට කෝටියක් විතර යනවා මේ වියදම් ඔක්කොම තියෙනවා ඉතින් මේ වියදම් වල ලයිස්තු ඔබතුමා ළඟ තියෙන ලයිස්තු බංගව තියෙනවා ඒකේ මුළු වියදම තමයි කෝටි 41ක් යනකොට මාසිකට මේක 24න් බෙදන්න මාසික වියදම එතකොට 1,70,00,000යි ඒ 1,70,00,000යි මේ රටේ මෙච්චර ආර්ථික අවපාතයක් තියෙද්දි ඔබතුමා වගේ කෙනෙක් මෙහෙම කරපු එක ලැජ්ජයි. ඇත්තම ගත්තොත්. ඇයි මේ රට මෙච්චර ආර්ථික ප්‍රපාතේ වැටලා තියෙද්දි? ඉතින් ඕකම තමයි එදා කුෂිකර්ම අමාත්‍යාංශ බිල්ඩින් එක ගත්තේ. ඒකට දෙවෙන්නේ නැහැ නේ. ඒකෙත් වියදම ඔහොම තමයි. කුලියට එකතු වෙනවා. අනිත් ඒවා වැට් එක ඔක්කොම එකතු වෙනවා. එකතු වුණාම තමයි 2,11,00,000 වෙන්නේ. ඒ නිසා මෙතන
ගරු මන්ත්‍රීතුමා ඉතින් මම අපි
මේ ගරු සභාපතිතුමනි ඔබතුමා දැන් මේ වැඩේ කරලා ඉවරයි. කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් නැතුව කැබිනට් එකේ අනුමත කරගෙන දැන් මේක කරලා ඉවරයි. ඉතින් මේ රටේ ජනතාවගේ සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා. මේක අපරාධයක්.
මේ රටේ
සම්පූර්ණයෙන්ම වැරදි. අපි අවසරය ඉල්ලලා විතරයි තියෙන්නේ. අවසරය ලැබිලා තියෙනවා. දෙකෙන් එකක් වෙන්නට ඕන. එක්කෝ අධිකරණය අරගෙන යන්නට ඕන. එහෙම නැත්නම් අපි යන්නට ඕන. දැන් ඔබතුමලා කියන දේ අනුව අපි නොගිහින් ඉඳලා අධිකරණයට වෙනත් තැනක් ලබා දෙන්නම්. මම වගකීමෙන් කියනවා අපි මේක කරන්නේ නැහැ කියලා. ඇත්තද?
Thank you, Honorable Vijita Perera. Please continue.
Tindu Aragana Anumata Karala Tiyenne. Enisa, Ithama Pahadiliwa Kiyenawa. Me Rate, Me Rupiyal 5000 Nathuwa, Rupiyal 5000 Nathuwa Kiyedenek Ada Pida Vindinawada? Ara Pitarata Indala Ena Videshikyo, Avurudu Gana Krassawa Karala Ena Pitarata Indala Ena Aya, Ada Kolabata Katunayakata Awata Passe රුපියල් 8000ක් ගන්නවා PCR පරීක්ෂණයට දවස් දෙසරයක් PCR කරන්න ඕනි 16000ක් යනවා PCR එකට දවස් 14ක් හෝටලේ ඉන්න ඕනි 7500 ගන්න ගෙවන්න ඕනි අරේ මැද පෙරදිග අනේක දුක් විඳලා කාන්තාරවල රටට එන විදේශ ශ්‍රමිකයෝ අපේ රටේ ශ්‍රමිකයෝ ඒ අයගේ මෙච්චර සල්ලි ගන්නකොට මෙතන මේ විදියට ගන්න වියදම් කරන එක සාධාරණ නැහැ ඒ විතරක් නෙමෙයි අධිකරණ ශේෂ්ඨයම ගන්න මේ රෙජිස්ට්‍රාර්වරු රෙජිස්ට්‍රාර්වරුන්ට දුරකථන දීමනාව දෙන්න කීයද රුපියල් 2500 පළවෙනි ශ්‍රේණියක් කෙනාට දෙවෙනි ශ්‍රේණියක් කෙනාට රුපියල් 2000යි ඒකෙන් වැට් එකට යනවා රුපියල් 420ක් 980ක් යනවා රෙන්ට් එක 1400ක් යනවා එතනම ඒතුළු ඉතුරු වෙන්නේ 1100යි දුරකථනේ පාවිච්චි කරන රෙජිස්ට්‍රාර්ගේ වගකීමක් ඒ තීන්දුව දැනුම් දෙන්න ඒ තියෙන රාජකාරි දුරකථනේ ඒකට රුපියල් 2500යි ගෙවන්නේ දෙවෙනි ශ්‍රේණිය නම් 2000යි ගෙවන්නේ මෙහෙම තියෙද්දි තමයි මේසා විශාල නාස්තියක් කරන්නේ මේක ජාතික අපරාධයක් මේ ඕක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට බලයට ආපුව ගමන් කිව්වේ රජයේ ගොඩනැගිලි වලින් අමාත්‍යංශ කාර්යාල පිටට ගෙනියන්න එපා. එහෙම කිව්වා. ඒව ප්‍රතිපත්ති විදිහට තිබ්බනේ. ඒ දවස්වල මේව හරි ආකර්ෂණීයයි. මේ අමාත්‍යංශ විතරක් නෙමෙයි. තවත් අමාත්‍යංශ දෙක තුනක් දැන් අලුතෙන් ගෙනියන්න හදනවා. සෞඛ්‍ය අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යවරයත් මේක කරන්න යනවා. හැබැයි කිව්වේ කොහොමද? කිව්වේ මෙහෙම නෙමෙයි. රජයේ ගොඩනැගිලි වලින් පිට යන්නේ නැහැ. පවුලේ කට්ටියව දාන්නෙත් නැහැ. ස්ටැෆ්ෆර්ඩ් එහෙම කිව්වේ. නමුත් ඒක සම්පූර්ණ කඩලා තියෙනවා. ඉතින් ඔය ලෝක වෙළඳ මැදිස්ථානෙම ජාත්‍යන්තර බේරුම්කරණය සඳහා ගත්ත ගොඩනැගිල්ල තියෙනවා. ඒතකොට ඒක අවුරුදු 8ක් විතර තියෙනවා. නඩුව අහන්නේ. ඒක නඩුවක්වත් අහලා නැහැ. ඉතින් ඒකට ඒක ඉන්ටීරියර් ඩෙකරේෂන් වලට විතරක් කරු සභාපතිතුමනි. ලක්ෂ 1000ක් වියදම් කරා. පුටුවක් 50000යි. පුටුවක් 50000යි. ඒතකොට මේ රටේ ජනතාවගේ සල්ලිනේ. ඒක නිකන් තියෙනවනේ. අවුරුදු 8ක් තිස්සේ ඒක නඩුවක් අහන්න නැතුව බේරුම්කරණයක් නැතුව. එහෙම තියෙද්දි මේ අපරාධේ කරන්න එපා කියන එක නැවත අවධාරණය කරනවා. ඒ වගේම අධිකරණ සේවා නිලධාරීන් විදිහට අධිකරණ සේවා නිලධාරීන්ගේ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අධිකරණ කොමිසමට තමයි ඒ අය වග කියන්නේ. එතනින් ඒ අයට ඒ අයගේ ප්‍රශ්න කතා කරගන්න විදිහක් නැතුව එතන ගැටලුවක් මතු වෙලා තියෙනවා. ඒ වගේම නීතියේ සාධාරණත්වය පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කරපු අද මේ කමිටු වාර්තාවේ අතුරු වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා මෙතන වෙඩි තැබීමක් සිද්ධ වුණා කියලා. දැන් බන්ධනාගාර ඇමතිවරයා ප්‍රසිද්ධිය කිව්වා වෙඩි වැදිලා නැහැ කාටවත් කියලා. නමුත් මේ වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා පළමු අවස්ථාවේදී එක් රැඳවීමේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර. දැන් ඇමතිවරයා රටට ප්‍රසිද්ධිය කෑ ගහලා කිව්වේ එක හිරකරුවෙකුට වෙඩි වැදිලා නැහැ කියලා. පට්ටපල් බොරුවක්. පට්ටපල් මුසාවක් කරේ. ඉතා පැහැදිලිව එතන වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේ වාර්තාවෙත් තියෙනවා. මේ වාර්තාවේ ඉතා පැහැදිලිව කියන සාධාරණ උද්ඝෝෂණයක් තිබුණේ. මොකද උද්ඝෝෂණේ PCR කරන්න PCR පරීක්ෂණය කරන්න ඒකට තමයි ඉල්ලීම් කරේ වෙන තැන් වලින් ගෙනාපු කට්ටිය නිසා මෙතන රෝගීන් වැඩි වුණා ඒ නිසා හිරකරුව එළියට බැස්සේ PCR පරීක්ෂණය ඉල්ලලා PCR පරීක්ෂණය ඉල්ලපුවාට තමයි වෙඩි උණ්ඩ වලින් උත්තර දුන්නේ එතකොට මේ වාර්තාවෙම තියෙනවා මොකද්ද ඩල්සිෆාම් නමින් හඳුන්වන පෙත්තක් කියලා වෛද්‍යවරු ඉන්නවා මෙතන ඩල්සිෆාම් කියලා පෙත්තක් තියෙනවද කියන්නකෝ එහෙම පෙත්තක් අහලා තියෙනවද නැහැ ඩයිසිපෑම් නම් තියෙනවා ඩයිසිපෑම් නම් තියෙනවා වැරදීමක් වෙන්න ඇති මිත්‍රන් දෝෂයක් ඩයිසිපෑම් ගැහුවම උත්තේජනයක් එනවද
හොනරබල් මිනිස්ටර් you have two more minutes හොනරබල්
ඩයිසිපෑම් ගැහුවම නිින්ද යනවා නිින්ද යන පෙත්තක් ගැහුවම මෙතන කියනවා උත්තේජන එනවා කියලා මේක සම්පූර්ණ වැරදි මේ හේතුවෙන් කීප දෙනෙකුට වෙඩි වැති ඇත ඉතා පැහැදිලිව තියෙනවා මේ වර්තාවේ මෙතන වෙඩි වැදිලා තියෙනවා වෙඩි තියලා තියෙනවා කියන එක ඒ නිසා ඒ සාධාරණය ඒ හිරකරුවන්ට ඉටු කරන්න කියන එක මම මතක් කරනවා ඒ වගේම කම්කරු අමාත්‍යංශිකරත් වචන කිව්වා කියන්න ඕනි 2012 2014 කාල වකවානුවේදී මේ කම්කරු අමාත්‍යංශෙ වෙච්ච විශාල කෝටි ගානක වංචා දූෂණ තියෙනවා ඒ පිළිබඳ විග්‍රහණේ මේ වර්තාව මල් ළඟ තියෙනවා මහ පිටු 80ක විතර මේ පිළිබඳ අදටත් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කෝටි ගානක වංචාවක් තියෙනවා මෙතන මේකේ තියෙන දේවල් දැක්කම කරු සභාපතිතුමනි hina yana කෝටි 25ක වංචාවක් තියෙනවා කිරියම්මාවරුන්ට පිරිකර පූජා කරලා කියලා තියෙනවා. එහෙම කිරියම්මාවරුන්ට පිරිකර දීලත් නැහැ. එහෙම කඩේකින් බඩු අරගෙනත් නැහැ. කඩේ මුදලාලි කියනවා මේවා බොරු බිල් කියලා. ඒ විතරක් නෙමෙයි. බඩදරු අම්මලා ගැමිණි මව්වරු 1500කට තෑගි ලබා දුන්න බවට. කූට ලේකන හදලා මෙතන මහ වංචාවක් කරලා තියෙනවා. ඒකට එදා මේ අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් පිළිබඳ අද වෙනකන් කිසිම පරීක්ෂණයක් නැහැ. කෝටි 25ක් අපිට අහිමි වෙලා තියෙනවා. අර මැද පෙරදිග සේවකයෝ මහන්සි වෙලා හම්බ කරලා එවන සල්ලි. ඒත් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න ඕනි. කම්කරු ඇමතුමාගේ මම ඉල්ලනවා. මේ විගණන වාර්තාව තියෙනවා. මීට කලින් හිටපු කම්කරු ඇමතුමිය මේ විශේෂ භාරව හිටියා. මේ විදේශ කාර්යාංශයේ භාරව එතුමිය මේ පරීක්ෂණේ හරියට කරෙත් නැහැ. මේ අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන කරුණු ගත්තම ඇත්තටම ගත්තොත් මේ රටේ ජනතාව විශේෂයෙන් මැද පෙරදිග සේවය කරන ඒ සේවකයෝ එවන සල්ලි තමයි මේ හොරා කාලා තියෙන්නේ. කෝටි 25කට ආසන්න මුදලක් මෙතන හොරා කාලා තියෙනවා. ඉතින් ඒවට අනුබල දෙන නිලධාරීන් ආපහු උපත් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව ගන්නවා. නමුත් ඉතා පැහැදිලිව අර එන්පී තිබ්බටෝ කියන මහත්මයාව මේ තනතුරෙන් ඉවත් කරන්න කියලා නියෝග ලැබුණා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලේ තීන්දුව ගන්නව නැවත ඒ ධූරෙත් පිටවන්නේ. ඒක කොහොමද වෙන්නේ?
මේ
රටේ ජනතාවගේ සල්ලි කාබාසිය වෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, හරි පැහැදිලි, මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, විශේෂයෙන්ම අධිකරණවලට ඉහළ විනිශ්චයකාරවරු පත් කිරීමේදී ඒ කාර්යක්ෂමතාවය සහ ජේෂ්ඨත්වයේ මත පත්කිරීම සිදු කළ යුතුයි. ඒක කඩනවා බිඳිනවා කියලා කියන්නේ අධිකරණය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ ඕනෑපාකම් ඉටු කරන තැනට පත් වෙනවා. ඒක අද සිද්ධ වෙමින් යනවා. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය දැන් ආරම්භ වෙලා තියෙනවා. බන්ධනාගාර සිද්ධියේදී හරි පැහැදිලිව ඒ බන්ධනාගාර රැඳවියන් ඉල්ලා සිටියේ වෙන මොකක්වත් නෙමෙයි, තමන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න කියලා. PCR පරීක්ෂණය කරලා තමන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න කියපු බන්ධනාගාර සිරකරුවන්ට වෙඩි තියලා මරලා දැම්මේ. ඒ වෙඩි තියලා මරලා දැමීම පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණේ පවත්වන්න කියලා ඊ උසාවින් කිව්වා. ඒ මරණ පරීක්ෂණේ දැන් IDH රෝලේ ස්කෑන් යන්ත්‍ර යොදාගෙන කළ යුතුව තියෙනවා. ඒ කරාට පස්සේ ඇත්ත මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. ඒ නිසා ඇමතිවරු කියන පට්ටබල් බොරු නෙමෙයි පිළිගන්න ඕනි. වෛද්‍ය විද්‍යාත්මකව තියෙන ඇත්ත පිළිගන්න ඕනි. ඩයිසිෆයම් ගැහුවම උත්තේජනය වෙනවා. මොකද්ද අමුතු බලයක් එනවා කියලා කියනවා. මේ රටේ දොස්තරවරු කවුරුත් දන්නවා ඒ බෙත්ත බෙව්වම නිින්ද යනවා කියලා. එහෙම නැත්නම් බෙල්ලේ අමාරු ඇතුණාම එකොන්දේ අමාරුව සූපත් වෙනවා කියලා. ඒවැනි බෙහෙත් තමයි මේ හිරකාරු කඩම් පැල්ල අරන් තියෙන්නේ. ඒක වැරදි තමයි. නමුත් ඒවයින් රටේ ජනතාව නොමග යවන්න හදනවා. බොරු රූපරාමු දාලා, බොරු වීඩියෝ පට දාලා මේ වැඩි තිබීම සංගවන්න හදනවා. ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා ගරු සභාපතිතුමනි, මෙතන මේ හිරකරුවන්ගේ ජීවත් වීමේ අයිතියත් මූලික මිනිස් ස්වාධීනත්වයත් ආරක්ෂා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය රකින්න මේ වැරදි විදිහට පත්කිරීම් වහාම නතර කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච වංචා දූෂණ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නැවත ආරම්භ කරලා මේ රටේ මහජනතාවගේ බදු මුදල් ජනතාවට ලබා දෙන්න මැදිහත් වෙන්න කියමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
Yeah, honorable minister. Honorable state minister.
චෝදනාව අටක් සම්බන්ධව දැන් කටයුතු කරනවා. නිතරම දෙක අපි බාර දෙනවා. විදේශ සේවා නීතිකාරන්සේ පසුගිය කාසි මාසෙ වෙච්ච චෝදනා අටක් මට ඇවිල්ලා තියෙනවා. එයට මම අවධානය යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව දැන් කටයුතු කරනවා.
Thank you. Honorable ALM Ataulla, you have 14 minutes.
15 minutes.
Because of the time delay, it has been reduced 1 minute. Okay. Thank you.
Thank you. Karaka Sabhave, Niyojaya Sabhapathithumani, මේ අධිකරණ අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය වේසිසය සම්බන්ධව කතා කිරීමේදී මට ලැබිච්ච මේ වෙලාව ඉගෙන මම සතුටු වෙනවා. මම විශේෂයෙන්ම මේ අමතිවරු සියලු දෙනාටම මම සුබ පතනවා. අදි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී කියන්න කැමති වෙනවා, මේ රටේ ජීවත් වන සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාම සාමයෙන් නිදහසෙන් ජීවත් වීමට අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා අපි සියලු දෙනා පිළි අරන් තියෙනවා. මේ ගැන මම කියන්නේ එදා අපිට බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදීන් අපිට නිදහස් ලබා දෙනකොට ලංකාවට නෙවෙයි දුන්නේ, ඉන්දියාවට නිදහස් දෙන්න සිද්ධ වුණා නිසා ලංකාවට දීලා ගියා. තිරුකොණමල හාබර් එක ඇර අනිත් නිදහස අපිට ලබා දුන්නා. ඒ කාලයේ මතකයි අපි සියලු දෙනාටම. ඒ අවස්ථාවේදී දෙමළ ජනතාව ලේට් පොන්නම්බලම් 50%ක් දෙන්න ඕන කියලා ඉල්ලුවා. එදා ඒ 50%ක් ඉල්ලුවේ තමන්ගේ ජනතාව වෙනුවෙන්ද නැත්නම් අධිරාජ්‍යවාදීන් කියලා අපි කිව්වද කියන එක අපිට තවම පැහැදිලි නෑ. ඒ නිසා එදා වෙච්ච සිද්ධිය 50%ක් 50%ක් කියලා ඉල්ලලා අද එනතුරු මේ ප්‍රශ්න විසඳලා නෑ. කාලයෙන් කාලයකට පිටරටෙන් ඇවිල්ලා අපේ රටේ ආග්‍රමිකීමට අපේ දේශපාලනියව කඩේ අරගෙන අද එනතුරු අපිට ප්‍රශ්න විසඳලා නෑ. අද බලන්න අපේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අපේ සියලු මන්ත්‍රීවරුන් කතා කරන්නේ ජාතිවාදය ගැන විතරයි. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඒ ජනතාව ජීවත් කිරීම සම්බන්ධව අපි මේ අපේ මන්ත්‍රීවරු මහජන නියෝජිතයන් කතා කරන්න අඩු කියලා මට මේ අවස්ථාවේදී මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අද GLPRS අපතිතුමා කිව්වා අපිට අලුත් මේ ව්‍යවස්ථාවක් ඕන, ඒ වගේම මේ මෙතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා කිව්වා. මෙතිවරණ ක්‍රමය වෙනස් කරන්න කලින් අපිට නිශ්චිත ව්‍යවස්ථාවක් ඕන. ඒ ව්‍යවස්ථාව නැති නිසා තමයි අපි සියලු දෙනා අද පාර්ලිමේන්තුවේ කේ ගහන්නේ. අද දෙමළ අයටයි මුස්ලිම් ජනතාව පස්සේ සිංහල ජනතාවටත් බලතල ඕන කියලා සිංහල දෙමළ මුස්ලිම් කියලා අපි වෙන් වෙලා ඉවරයි. ඒ නිසා මේ වෙදගත් කරුණු මම හිතනවා මම සුපපදනවා අපේ අධිකරණ ඇමතිතුමා අපේ අධිකරු ජනාධිපතිතුමා සියලු දෙනාටම කියලා තියෙනවා පුරුන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව අපි හොඳ ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් නම් මේ රටේ සිංහල හෝ දෙමළ හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් එන්නේ නැහැ. කාලයෙන් කාල අපිට මතකයි දැන් බලන්න අපේ අශ්රෆ් අහමෙත්තුමා දිවංගත අශ්රෆ් අහමෙත්තුමා මේ මුළු රටේ ජනතාවටම දේශපාලන කරන්න එතුමා පක්ෂය හැදුවා. අන්තිමට ඒ පක්ෂේ පවා දැන් කඩේ ගිහිල්ලා ඉවරයි. දැන් ඒ පක්ෂ දැන් බලන්න මේ රටේ ජනතාව ගැන නෙවෙයි හිතන්නේ. එබැයි මම කියන්නම ඕන වෙනදා එම වෙලම්ම ඡන්ද එනකොට මහජනය සිංහල ජනතාවෙන් බෞතරයක් කවුරු හරි හොඳ නායකයව තෝරන්න උත්සාහ කරනකොට ඒකෙන් අඩු ජනතාව ඡන්ද දෙන රනිල් වික්‍රමසිංහ මෙතුමාට නිතරම උලන් ගැහුවා. උලන් ගහලා දැන් රනිල් වික්‍රමසිංහ මෙතුමාත් ඉවරයි. කිරියල්ල මෙතුමා ආගෙන ඉන්නවා. ඔබතුමාත් දන්නේ නැහැ. එනිසා එහෙම කරන්න බෑ. අපි රට වෙනුවෙන් දේශපාලන කරන්න ඕන. ඒ නිසා මම බොහොම සන්තෝෂයි ඒ ව්‍යවස්ථාවක් හදන්න කලින් අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ අපේ ව්‍යවස්ථාව 20 ගේමු කියලා. බලන්න 19 ගෙනවා. හදිසියෙන් 19 ගෙනල්ලා මේ රට විරුවටපත් වුණා. දැන් මොනවාර සිද්ධියක් වුණාම ඒ වගකියන්න කවුද? ජනාධිපතිවරයාද නැත්නම් පාර්ලිමේන්තුවද නැත්නම් අගමැතිතුමාද නැත්නම් මේ කවුද මේ කතානායකතුමාද කියන ප්‍රශ්න නිතරම අපි උසාවියකට ගිහිල්ලා වාඩි වුණා. මහජනතාව ඡන්ද දුන්නේ නිතරම උසාවියකට ගිහිල්ලා මේ කෝකේද හරි කියලා දැනගන්න නෙවෙයි. ඒ අවශ්‍ය ටික අපි කරන්න ඕන මහජන නියෝජිතයන. හැබැයි ඒ විහුලුවට පත් කරලා අන්තිමට මොකද්ද වුනේ? පාස්කු ඉරිදා සිද්ධිය. ඒකත් අපිට මතකයි දෙමළ ජනතාව දෙමළ තරුණයන්ව ට්‍රේන් කරලා මේ රට විනාශ කරා සමහර පිටරට කුමන්ත්‍රණකාරයන්. ඒ වගේ පාස්කු ඉරිදා සිද්ධියට මුස්ලිම් සහරාන්ව පාවිච්චි කරා. ඒගොල්ලෝ පාවිච්චි කරලා අන්තිමට මොකද්ද වුනේ? මේ රටේ ජාතිවාදය අවුස්සලා තමයි සියලු දෙනාම පාර්ලිමේන්තුවට ආවේ. සියලු දෙනාම මේ ජාතිවාදී කියමින් තමයි ඡන්ද අරගෙන මේ වගේ මහජන නියෝජිතයා වෙන්න ඒ පළපුරුද්ද ආවා. ඒක අපි නතර කරන්න ඕන. වග කියන්න කවුරුත් නැහැ. ඒ නිසා අපි එකඟ වුණා 20 ගේන්න ඕන. වග කියන්න පුද්ගලෙක් මේ රට නායක වෙන්න ඕන. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය 20 ගෙනල්ලා මේ රටේ මොන ප්‍රශ්න ආවුත් නායකයෙක් ඉන්නවා කියලා එතන අපිට ගහගන්න පුළුවන්. ඉල්ලන්න පුළුවන්, කකුල අල්ලන්න පුළුවන්, බදාගෙන කතා කරන්න පුළුවන්. ඒ විස්ස ගෙනල්ලා මේ රටේ රාජ්‍යයක් විදියට ගෙනාපු එකට මම ඇමතිතුමාට විශේෂ ස්තුතිය මම මේ අවස්ථාවේදී පළ කරනවා. විශේෂයෙන්ම අද බලන්න මේ ප්‍රශ්න ඇවිල්ලා ජාතිවාදය අවසලා පාස්කි ඉරිදා වෙච්ච සිද්ධිය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අදත් පොඩි පොඩි ප්‍රශ්න වලටත් ජාතිවාදය අවසනවා. දැන් බලන්න මුස්ලිම් ජනතාව කොරෝනා අසංගතියේ අවංකවම කියනවා නම් අපේ රටේ ජනාධිපතිතුමාතුළු අනිකුත් මේ හමුදාව ඉලදාරි ඒ වගේ හෙල්ත් මිනිස්ත්‍රී ඔක්කොම හොඳට වැඩ කරා. නමුත් එකද එතන තිබුණ එකම අඩුපාඩු මුස්ලිම් ජනතාවගේ මේ මලසිරුර අපි ආදාහන කරනවද නැත්නම් බිමදා භූමි දානවද කියන ප්‍රශ්න විතරයි තිබුණේ. ඒ වුණාට ඒවා ආගම් කියන්නේ ඒ රටකට සීමා වෙච්ච එකක් නෙවෙයි. ලෝකේටම සියලු ආගම, මුස්ලිම් ආගම් වේවා, ක්‍රිස්තියානි ආගම් වේවා, බෞද්ධ ආගම් වේවා, මුළු ලෝකේටම ඒ ආගම් කියලා අපි සියලු දෙනා දන්නවා. ඒ අවස්ථාවල මට මතකයි අපේ මහානායක ගරුතර හාමුදුරුව අතුළු හාමුදුරුවරු, ඒ වගේ මල්කම් උතුමන් මල්කම් රංජිත් කාදිනල් මහත්මතුමාතුළු සියලු දෙනාම හොඳ මඟ පෙන්නවා. මේ අවස්ථාවේ මිනිසුන්ට මඟ පෙන්නවා. එනිසා අපි ආඩම්බර වුණා. හැබැයි මේ විතරක් අපිට තියෙන අඩුපාඩු. අපි ඉල්ලා සිටිනවා, අපි ඉල්ලා සිටියා අපේ ජනාධිපතිතුමාගෙන්, අපේ අගමැතිතුමා විතරක් නෙවෙයි, අගමැතිතුමා කියන්නේ අපේ රටේ ආගම් කටයුතු පිළිබඳව මේ අමතිතුමා. එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. එතුමල්ලා ඒක නැවත අපිට හොඳ උත්තරයක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා මේ සභාවේ අරහා අපේ අතිගරු අධි පූජනීය අපේ මහානායක හාමුදුරුවෝ රතුළු සියලු මහානායක නායක හාමුදුරුවන් අපි ඉල්ලා සිටිනවා මේ ආගම් කටයුතු කරන්න ඉඩ දෙන්න බාධා කරන්න එපා කියලා. ඒ වගේ රංජිස් මල්කම් කාදිනල්තුමාගෙන් අපි ඉල්ලනවා. මේ අපිට මතකයි මේ මලසිරු ටික ඕනනම් මන්නාරට ගිහිල්ලා වලදාන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේදී ක්‍රිස්තියානි අපේ සහෝදරවරු අපි මතක් වෙන්න ඕන ඒ වෙලාවේ කිව්වා ඒක මෙහාට ගේන්න එපා, එහෙම දාන්න එපා කියලා. එහෙම ආගම් ප්‍රශ්නයක් නැතුව කාදිනල් තුමා මේ ලෙකුම් දීනකුම් වලියදීන් තමන් තමන්ගේ ආගම තමන් තමන්ට, ඒ නිසා ඒකට ඉඩ දෙන්න ඕන කියලා මම මේ අවස්ථාවේදී මයිල්ලා සිටිනවා. අපි විශ්වාසය තියෙනවා තවම මහින්ද රාජපක්ෂ පවුලේගේ, ඒ වගේ අපේ පක්ෂ නායකවරු මේ සුසිල් ප්‍රේමජයන්ත වගේ ජ්‍යෙෂ්ඨ නායකවරු මේ සභාවේ ඉන්නවා. අපිට ඒ කටයුතු කරන්නට ඉඩ බලාපොරොත්තු වෙනවා, අපි දෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ ඉතිහාසයේ බැලුවාම අපි සියලු දෙනාට ඔළුව අපිට වදිනවා මේ රටේ අපි ජීවත් වෙන සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ජනතාව නිදහසින් ජීවත් වෙන්න ඕන. ඒකට අනිවාර්යයෙන්ම අපිට විවස්සාවක් ඕන. ඒ විවස්සාව අපි ඇති කරා නම් පිටරටෙන් ඇවිල්ලා අපිව වෙනස් කරලා කඩේ අරගෙන ඒගොල්ලෝ ඇවිල්ලා මේ පාලන කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. 19 කරලා පාලනය කරා එන්ජිඕ කට්ටිය 19 කරලා උසාවිය සම්පූර්ණම ඒගොල්ලන්ගේ බලයට අත්පර ගත්තා. එයි මේ 52 කාලේ මතකද දුන්නා, උත්තර දුන්නා, විසඳුම දුන්නා, නඩුව තීන්දුව දුන්නා, කොහමද දුන්නේ ඒ 52? අපි ඔයලා බලමුද 52 මේ තීන්දුව කොහමද දුන්නේ කියලා JVP මන්ත්‍රීවරුන්ගේ මයිල්ලා සිටිනවා. එදා ඕගොල්ලන්ට හොඳ තීන්දුවක් දුන්නා නම් උසාවිය හොඳයි, රෞෆකී මන්ත්‍රීතුමාට උසාවිය හොඳයි. අද මොන හරි කිව්වාම උසාවිය බෑ, උසාවිය වැරදි, තීන්දුව වැරදි කියලා කියන්න එපා. මේ රෞෆකී මැමතුමාතුළු සමහර දේශපාලනියෝ මේ මලසිරු සම්බන්ධව ප්‍රශ්නයකට ඇයි උසාවියකට ගියේ? උසාවියෙන් මොනවද කියලා තියෙන්නේ? මේ කුණුළු ටික අපේ ඔළුවට දාන්න එපා. ඕගොල්ලෝ විසඳන්න මන්ත්‍රීවරු ඉන්නවා, පාර්ලිමේන්තුව තියෙනවා. ඔබතුමාලාට පුළුවන් පනත වෙනස් කරන්න, ඕන ගෙසට ගහන්න පුළුවන්, එතන කතා කරලා විසඳන්න කියලා තියෙන්නේ. හැබැයි ඒ ගියේ තවත්
මුස්ලිම් member you have 2 more minutes
thank you තවත් ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේ අපි අර යනවා උසාවි යනවා මේක දිනලා පෙන්නනවා කියලා ඡන්ද ගන්න ඒක විතරයි ප්‍රශ්න විසඳනවා කියලා කවුරුත් කතා කරන්නේ නැහනේ ඒ නිසා අපි මේ මෙතන ඉන්නවා පක්ෂ කීපයක් ඔබතුමාලාට මම ඉල්ලා සිටිනවා අපේ රටේ අපේ මිනිස්සු ඉදිරියට සාමයෙන් ජීවත් වීමට අපි කටයුතු කරන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා තව කරුණාවක් තියෙනවා මම මේ අවස්ථාවේදී කියන්න ඕන පෞගේ මාමෙතිවරණයේදී ත්‍රිකුරමල ඩිස්ත්‍රික්කයට ජාතික කොංග්‍රස් මේ නොමිනේෂන් අපි තරංග කරන්නට නොමිනේෂන් බාර දුන්නා. එබැයි අපේ නොමිනේෂන් පේපර් එක රිජෙක්ට් වුණා. ඒකට හේතුවක් අපි ලියලා ගත්තාම අන්තිමට පොඩි උත්තරයක් ආවා. ඇටෙස්ටේෂන්. ඒ කියන්නේ අපේ දියුරුම් පිටිෂෙම් එතන හරියට කරලා නැහැ. JP හෝ නැත්නම් නීතිඥ හරියට අස්සම් කරලා නැහැ. ඉඩම් දාලා නැහැ කියලා කිව්වා. අපි නොමිනේෂන් පේපර් එක අපි බලුවා. නොමිනේෂන් පේපර් එකේ වැරදි විදියට ප්‍රින්ට් කරලා තියෙනවා. ඉලෙක්ෂන්
චම්බර්
නෝ මම මේ කරුණු විතරයි. එතන ලියලා තිබුණා බිෆෝ මී ඇට් ඔන් දිස් ඒකට විතරයි ඉඩ තිබුණේ. ඒ නිසා ඔන් දිස් දේ විතරයි ලිව්වේ. ඉඩම් ලිව්වේ නැහැ. ඒ වුණාට සීල් ගහලා තිබුණා තිරිකොඩමද කියලා. එබැයි අන්තිමට අපි සුප්‍රීම උසාවියකට ගියා. සුප්‍රීම උසාවියකට ගිහිල්ලා අපේ කරුණ ඔක්කොම අපි ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙලා හිටියා තීන්දුව දෙයි අපේ
honorable member please wind up
මම ඉවර කරනවා please අපි හිල්ලුවේ తాවකාලිකව අත්හිටවලා ඡන්දට අපිට අවස්ථාව දෙන්න කියලා. ඒ තීන්දුව මේ ලංකාවේ ඉතිහාසයේ පළමුනි වතාවකට සුප්‍රීම කෝඩ් එකේ තවම තීන්දුවක් නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙම තීන්දුව නැත්තම් අනිවාර්යයෙන්ම මම ඇමතුමාගෙන් ඉල්ලා සිටින ඇමතුමා මේ සම්බන්ධව දන්නවා. ඒකට අපි මොන හරි මෙතන වෙනස්කම් කරනවා නම් කරන්න ඕන. සුප්‍රීම උසාවියට අපි ඉදිරිපත් කරලා එතන ඒගොල්ලෝ විමසලා තීන්දුව අදිනතුරු දෙන්න නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා අපේ පනතේ වෙනස්කම් මොන හරි
කරන්න ඕන
කියලා මම ඉල්ලා සිටින්. මම ඒ ෆයිල් කොණ්ඩ ටිකල මම මේ සභාව කද කරනවා මේ මොකද හෙන්සා වර්තාවකට thank you
honorable harin fernando you have 18 minutes
සබඩ වැඩි කළ ඕන ටයිම් එක ගරු මොලසන ඔබ වන මන්ත්‍රීතුමනි අද ලංකාවට තාමත්ම වැදගත් වෙන අමාත්‍යංශ කීපයක වැෂීෂන් සම්බන්ධයෙන් කතා කියන්න ලැබීම ගැන මම සාමත්ම ස්තුතිවන්ත වෙනවා මුලින්ම මගේ අවධානය යොමු කරන්න කැමති වෙන්නේ මන්ත්‍රීතුමනි විදේශ රැකියා ශේෂ්ඨය සම්බන්ධයෙන් මම දන්නවා මුලින්ම සූපාදන්නට ඕනේ අපේ දිස්ත්‍රික්කයේ අපි ගරු කරන දේශපාලඥයෙක් නිමල් සිරිපාල මැතිතුමත් ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමත් බොහොම පිරිසිදු අමාත්‍යවරු කියලා විශ්වාස කරනවා ඒ වගේම මේක පිළිබඳ ඌමනාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා නමුත් මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි අද දිනේ මොකද්ද අද දිනේ තමයි 9 වෙනිදා දෙසැම්බර් ඒ කියන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය තමයි අද. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය තමයි අද. නමුත් ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි ලංකාවේ අපි නොදකින විශාල හියුමන් ස්මග්ලින් එකක් ලංකාව තුළ සිදු වෙනවා. එහෙම නැත්නම් මිනිස් ජාවාරමක් ලංකාව තුළ සිදු වෙනවා. මම හිතනවා මේ වසර ඇමතිවරු දෙන්නටම වැඩි වැඩක් කරන්න පුළුවන් වෙච්ච අවුරුද්දක් නෙමෙයි අපි විශාල ලෝකයක් ඇයට පස්ස රාශියකට මුහුණ දුන්න කාලයක්. අද අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගැන ව්‍යාපෘතිය තියෙන්නේ මේ අමාත්‍යවරු දෙන්න යටතේ. අපි ඉස්සල්ලත් ප්‍රකාශ කරා තාතතු කෝර මෙතනිය කතා කරපු වෙලාවේ බිලියන 8ක හා සමාන රිසර්ව් එකක් මේ විදේශ රැකියාව තුළ තියෙනවා. ටර්න් ඕවර් එක ගත්තොත් සංචාරක කර්මාන්තයෙන් හැමෙන්නේ ඩොලර් බිලියන 4 නම් විදේශ විනිමය එක්ස්චේන්ජ් එකෙන් පමණක් අපිට රැකියාවල් කරන මිනිසුන්ගෙන් බිලියන 7කට වඩා හම්බ වෙනවා. අවුරුද්දක හැබැයි වැලි කතරේ දුක් විඳින මිනිසු වෙනුවෙන් මේ තියෙන රුපියල් බිලියන 8ෙන් අපි රුපියල් 40,000ක් සර් ටිකට් එකකට තිබ්බොත් රුපියල් 40,000ක් ටිකට් එකකට තිබුණොත් ශ්‍රී ලංකන් එයාලන්ස්ගේ ෆ්ලයිට් චාටර් කරලා ඇරියා නම් ලක්ෂයක් ගේන්න තිබුණා බිලියන 4ක් විතරක් පාවිච්චි කරන්න. බිලියන 4ක් විතරක් පාවිච්චි කරා නම් ඒ සල්ලි වලින් අරන් ලක්ෂයක් මේ ආණ්ඩුවට පාස් වෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. එහෙමනම් මේ ජාත්‍යන්තරව හිර වෙලා ඩුබායි වල පිට්ටනිය වල ඕමාන් වල පිට්ටනිය වල බුදියන් ඉන්න මිනිසුන් වගේ ඉන්න තිබුණා. බිලියන 4ක් රිසර්ව් එකෙන් බිලියන 4ක් පාවිච්චි කරා නම් ගරු මුලසිරු ඔබ වන මන්ත්‍රීතුමනි, මගේ ලොකුම ප්‍රශ්නේ තමයි මට ඉස්සෙල්ලා අමාත්‍යවරයා හිටියේ අපේ තල්ත අතුගොල්ල මැතිණිය, ඊට පස්සේ මම හිටියා. අපේ මූලික උමනාව තිබුණේ මේ ස්කිල් ලේබර් කියන එක. එහෙම නැත්නම් වෘත්තීය පුහුණුවක් සමග ලේබර් එකක් පිටරට අරින්නේ කොහොමද කියන ව්‍යාපෘතියට යන්නේ. අන්ස්කිල් ලේබර් වෙනුවට ස්කිල් ලේබර් කොහොමද එක්ස්පෝට් කරන්න කියලා. මම හිතනවා ඔබතුමාලට අවුරුද්දක් තියෙන්නේ නැති, ව්‍යාපෘති ඔළුවට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ නැති. හැබැයි ඔබතුමාලට පුළුවන්කමක් තිබුණා නම් මැද පෙරදිග දුක් විඳින මිනිස්සු වෙනුවට අපි ගෙනාපු ජපානයේ ව්‍යාපෘතිය කරන්න, එහෙනම් ඔබතුමාලට මීට වඩා ලොකු ජයග්‍රහණයක් ගමන්න තිබුණා. ගරු මුලසුන පොර මන්ත්‍රීතුමනි, ජපානය අපිට කැමති වුණේ, එහෙත් බුදුදහම බොහොම ඉහලින් අගේන රටක්. රටවල් හතකටයි ඒ ඇග්‍රිමන්ට් එක අත්සන් කරේ. අපි තුන්වෙනියට අත්සන් කරේ ගිහිල්ලා, තුන්වෙනියට අත්සන් කරේ ව්‍යාපෘතියට. හැබැයි ඒකට N5 කියන විභාගය අවශ්‍ය වෙලා තිබුණා. N5 කියන්නේ අවම එක, N4 N3 ඔය විභාග කීපයක් තිබුණා ජපානයේ ඒ රැකියාවලට යන්න. මම දන්නවා නිමාසිරිපාල ඇමතුමා, ඒ වගේම ප්‍රියංකර ඇමතුමාලා දෙන්නම දන්නවා මේක ඇත්තසම ලංකාවට අවශ්‍යම දෙයක්. මැද පෙරදිග අපි ගිහිල්ලා බැනුම් අහලා දුක් විඳින රැකියාවල් වෙනුවට මෙතුමිය කාලේ ඊශ්‍රායලත් එක්ක අත්සන් කරලා කෙයාගිවින් කියන රස්සාව මුලින්ම ලංකාවේ හඳුන්වලා දීලා කෙයාගිවර්ස් එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්ත ඒක ලොකු ප්‍රසාදයක් ලංකාවට ලැබුණා. අපි ගොඩාක් වෙලාවට දකිනවා ඊශ්‍රායලේ ගිය මිනිසුන්ට ලංකාවේ මිනිසුන්ට මොනතරම් ආදරයක් ගරුත්වයක් ඒ රටවල් තුලින් ලැබුණාද කියන එක මුලසුන මන්ත්‍රීතුමනි අද විදේශ රැකියා කරන ආයතනවල සිළු දෙනා දැනගනි. ගරු මුලසුන මන්ත්‍රීතුමනි, පහුගිය කාලේ අවසාන කාලේ අපි ගෙනාවා මේ විදේශ රැකියා ආයතනයේ සභාපතිතුමා ඉන්නෝ ඇති. ගොඩක්ම මට ආරංචි අපේ හොරකම් හොයන්න හදනවා කියලා. හැබැයි ඉතින් හොයාගන්න පුළුවන් නම් ගොඩක් සතුටුයි. හැබැයි අපි බැලුවා හරි පාරෙන් රට යන්න කියලා මිනිසුන්ට පාරක් හදන්න. ඇයි මේකට හේතු වුණේ ගරු ඇමතුමනි? මිනිසු ගොඩක්ම යන්නේ හොර පාරෙන්. මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් නොවි ගුරාමියන්ට අහුවෙලා ගුරාමියත් එක්ක පැනලා විදේශ රැකියා ඔබතුමා මට මතකයි අපේ ආණ්ඩුවේ මිනිනකොට මට කිව්වා හරින් මහා වදයක් අර විදේශ රැකියා කාර්යාලයේ එයාපෝර්ට් එකේ තියෙන්නේ නිකම් මිනිසුන්වත් නවත්තලා ඒ මිනිසුන්ගේ පාස්පෝර්ට් වීසා ගැන අහනවා. මේක මා හිසරදයක් කියලා. අපි ලොකු උත්සාහයක් ගත්තා මේ මිනිසුන්ට හරි පාරෙන් කොහමද රට යන්න ඕනේ කියන්නේ, මොකද්ද ඒකේ තියෙන බෙනිෆිට් එක කියලා කියන්නේ කියලා උත්සාහ කරන්නේ. නමුත් ගරු ඇමතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි ඒ කාලේ පුංචි වැඩපිළිවෙලක් ගෙනාවා. ඒ රෙජිස්ටර් වෙනකොට මිනිස්සුන්ට ෆෝන් සිම් එකක් පවා දුන්නා. ඒ සිම් එක දුන්නේ අම්මා වැඩ කරත් ඒ ගෙදර දරුවා ඉස්කෝලේ යනවාද කියලා කෝල් කරලා බලන්න පුළුවන්. ලංකාවේ කෝල් චාර්ජ් එක තමයි ඩුබායි වල ඉඳන් කෝල් කරත්, ඔමාන් වල ඉඳන් කෝල් කරත්, ජෝර්දානයේ ඉඳන් කෝල් කරත් ලෝකල් කෝල් චාර්ජ් එක විතරයි ඒකට දුන්නේ. ඒ කතා කරේ මිනිසුන්ගේ පිටරට හිටියට ඒ දරුවා ගැන අම්මට තාත්තට කතා කරන මේ ව්‍යාපෘති ඔක්කොම අපි ගියත් ඉවරයි, ඔක්කොම නැවතුණා. ඒ හොඳ දේවල් එක් කාටවත් ක්‍රෙඩිට් ගන්න අපි කරපු කතාවල් නෙමෙයි. මං හිතනවා මේ දේවල් බොහොම කල්පනා කරන FBR එක ගැනත් ඔබතුමාට දන්නව ඇති. ලොකු හිසරදයක් තමයි ඔය ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝර්ට්. ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ අඩු වයසේ ළමයි, එහෙම නැත්නම් දරුවට අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා අම්මා පිටරට යනවා නම් ඒක නවත්වන්න ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් රිපෝර්ට් එකක් හැදුවා. ඒක මේ මෙතුමියත් හිටියා. ඒක හොඳ වැඩපිළිවෙලක්. හැබැයි පස්සේ මොකද වුනේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඕක හොරගම් කරන්න ගත්තා. ඒක හොරට හදන්න ගත්තා, සල්ලි වලට හදන්න ගත්තා. ඒ නිසා ඒවල වෙනස් කිරීමක් අත්‍යවශ්‍ය වෙයි කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්නට උනේ. Now I would like to turn to our justice minister who I used to appreciate a lot before. I remember one of your first speeches that I once watched, and at that point you were not a minister. I don't think you were even into politics then. That was a brilliant speech that you made about nationalism. ජාතිකත්වය ගැන මෙතුමා ලස්සන කතාවක් කරා. ඒක මම ගොඩක් මහසොච්ච හේතුව තමයි එදා ඒ අධිකරණ ඇමතිතුමා හැටියට නෙමෙයි, අලි සබ්රි කියන ජනාධිපති නීතිඥ හැටියට එතුමා කරපු කතාව. ඔබතුමා එදා කතා කරලා කිව්වා මේ රටේ ජාතිවාදය සම්බන්ධයෙන් ඇතිවෙන්න මූලික ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි එකිනෙකාට ගරු කරන්න තේරුම් ගන්න නැති නිසායි කියලා. ඔබතුමාට මතකද නැහැ මේ ස්පීච් එක? ඔබතුමා එදා කිව්වා බෞද්ධ ඉස්කෝලේක උගන්වන්න ඕනේ ඔප්ෂන් එකක් තියෙන ඕනේ, එක්ක කතෝලික ආගම, එහෙම නැත්නම්
මුස්ලිම් ආගමේ ළමයට ඉගෙන ගන්න මොකද ගෙදර බුද්ධ ආගම කතා කරන අම්මා තාත්තා උගන්වනවා. කතෝලික ගෙදරක අපේ දහම් පාසල අපි ඉරදට යනවා. කැටිසම් ක්ලාසස් කියලා. ඔබතුමාලගේ මද්‍රසා පාසල් තියෙනවා. ගෙවල් වල ඒ ආගම කරනවා නම් ඉස්කෝලේට ගියාම අනිත් ආගමක් ගැන ඉගෙන ගත්තොත් ඒ මිනිස්සු රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්නවා කියලා ඒක ඔබතුමා එදා කිව්වා. ඔබතුමා දේශපාලනයට ආවට පස්සේ පුංචි ප්‍රශ්නයක් වුණාද කියලා මට පුංචි සැකයක් තියෙනවා. ගරු කතානායකතුමනි, මුලසුන ඔබන මන්ත්‍රීතුමනි, මම කැමති මගේ කතාව හරවන්න කොසල් රජතුමා රජු දුටු සිහිනේ 16 පස්වෙනි සිහින ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඒක මෙහෙම තමයි. කොසල් රජතුමා ස්වාමිනී මාදුරු පස්වෙනි සිහිනේ මන් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මහරජතුමනි මෙම සිහිනයේද අනාගත ප්‍රතිඵල දෙන්නකි. අනාගතයේ අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවන්නේ ඇත. මෙම කපට විනිසුරුව චූදිත චෝදක දෙපසින්ම අල්ලස්ගෙන යුක්තිය ධර්මයට අවමන් කරති. රජවරු තමන්ගේ හිතවතුන් අධිකරණයට පත් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නන් පිළිමුවන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දන්න යුතුය කියලා. මම නෙමෙයි කිව්වේ කොසල් රජතුමාගේ 16 සීනෙන් 5 වෙනි සීනෙ ගැන මම කිව්වා. මම මේක අදට වළංගුයි කියලාත් මෙතුමා දෙපැත්තකින් අල්ලස් ගන්නවා කිව්වේ නැහැ. මම කතාවක් කිව්වේ වෙන්න පුළුවන් දෙයක් සිද්ධාන්තයක් පිළිබඳව. ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, about ethics and morals. Now you have spoken and said you have appeared for president on behalf of a few cases, and you even said when Honorable Tal Tatukorla was speaking and was when she was on her feet, you mentioned that you appeared because the system had an issue. The 35 cases, sometimes you appeared in 7 different places just to get your point across or whatever. Habai obathuma wedagathuna cases keeperata pini situpu kenek etumage dwitta puru basi wawayata lalith kugan naduwata ස්මාරකයේ පිළිබඳ ආපු නඩුවට ඇන්ටිසිපේටරි බේල් එහෙම නැත්නම් අපේක්ෂිත ආයුධපත් ගන්න තිබ්බ නඩුවලට මම කියන්නේ මේකයි. අලි සබ්‍රි කියන්නේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. බයිගේ කිව්වා මම එතුමාගේ ඉස්ලාම දේශපාලන දර්ශනයට බොහොම කැමති වුණා. ඒකයි මම අර මුඛ දෙකක් ආවද කියලා දේශපාලනට ආවට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණයි කියලා මට ගැටලුවක් ආවයි කියලා කියුණේ. නමුත් ගරු මුලසුනවර මහන්තිතුමනි, ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ සේවාදායක රටේ ජනාධිපති වෙලා ඉන්නකොට තමන් ඒකේ අධිකරණ නැමැති වීමේ ගැටලුවක් රටට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමාගේ පිවිතුරුභාවය. ඒ හැම කරගෙන දැන් සමහර දවසෙන් ඔබතුමා කතා කරන්නේ උසාවියේ කතා කරනවා වගේ. ඇඟිල්ල දික් කරලා ගහ ගන්නවා වගේ අපිට ඇඟට ඇවිල්ලා. Sorry, it's not the court, it's a parliament. If somebody is on your feet, respect it and you know it better than me. ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, මේ බන්ධනාගාර ගැන කතා කරන්නත් අවශ්‍යයි. මන් දැක්ක පහුගිය කාලේ බන්ධනාගාරේ 174ක්, කියන්නේ 100ක් ඉන්න ඕන නම් 174කින් වැඩි වෙලා කියලා. මොකද ඔයා නෙමෙයි කිව්වේ පත්තරේ තිබුණා. ඔබතුමනි කේසිර 300ක්. රයිට්. තවත් වැඩි. ඈ? ඔව් ඔව් හරි හරි හරි. හිටියා අපේ කාලෙත් හිටියා. ගරු ගණනකටුනේ දැන් හරි මේ අපේ කාලේ වෙච්ච වැරදි නිසානේ අපි පෙරදිලා දින්නේ. දැන් ඔබලගේ කාලේ ෆේල් වෙන්න එපා කියලානේ අපි මේ කියන්නේ. මේ කතාව පොඩ්ඩක් අහගන්න ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි. ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි, බේල් ගන්න බැරුව තමයි වැඩිම පිරිසක්. හිර ඇතුලේ ඉන්නේ. ඒ කැටගරිස් කීපයක් තියෙනවා. මරණ දඬුවම් වෙන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කාලයක් අච්චු වෙච්ච කට්ටිය ඉන්නවා. ඇපෝල්ට දාපු බේල් දාපු ඒ ගාන ගෙවා ගන්න බැරි මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇයි අපිට බැරි රටක් ඇටියට මේ බේල් ගෙවන්න බැරි මිනිසුන්ගේ බේල් ටී ගෙවලා දාන්න කරු කතා නැතුණු. අයක වෙරි ගුඩ්. වෙරි ගුඩ්. ඒක කරනවා නම් දැන් මේමයි. ඒක කරන්න ලොහන් මගේ මිත්‍ර ඇමතුමනි, මම ඔබතුමාට එකක් කියන්න ඕනේ. දැන් ඒකට අක්කර 5000ක් ඇවන් ගාඩ් එකට දීලා කරන්න බෑ. මොකද අක්කර 5000ක් ඇවන් ගාඩ් එකට දුන්නට හිරකාරෝ ධම්මලා නම් ඒකේ වවන්න යන්නේ ඒ මිනිසුන්ට ලංකාව ගෙවන හරි පඩිය ගෙවන්න ඕන. ක්‍රමවේදය තියෙන්න ඕනේ. අකර 5000 දෙන්නේ නැහැ. ආරයිට්. නෑ ඇමතුමා දෙන්නේ නැහැ. මම දැක්ක නිසා කියන්නේ මේ අපි මාධ්‍ය දකින්නවා කියන්නේ. හරි ඇමතුමා කතා එනම් මට ඉස්සෙල්ලා ඇමතුමා කතා කරන්න දෙන්න. මම කතා කරන්න ඇමතුමාට උත්තර දෙයි. ඒකයි ක්‍රමවේදය පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය ඔබතුමා පළවෙනි පාරේ නෑ. ඒ නිසා ගරු මුලසුන ඔබ වෙන මන්ත්‍රීතුමනි
මම මේ පාර නෑ ඇවිල්ලා දවසක් ඉඳලා කියන්නේ මහමෙතිවෙන් මේ ගරු අමතුමනි ප්‍රදර්ශන වන්දන මේ මහර සිදුවීම ගැන අවංක ප්‍රකාශයක් කරන්න ඕනේ මේ මහර සිදුවීමේදී ඔබතුමාලා අහලා ඇති රංජිත් අතපත්තු කියන දොස්තර මහත්තයාගෙන් ප්‍රියන්ත අතපත්තු සමායෙන් රංජිත් අතපත්තු නේ ප්‍රියන්ත අතපත්තු කියන දොස්තර මහත්තයා එතකොට ඩිපියුටි ජෙනරල් කෙනෙක් හිටියා අමල් හර්ෂත් හිටියා ඩොක්ටර් පනාපිටිය තමයි එස්ටැබ්ලිෂ්මන්ට් එක බාරව හිටියේ මෙන්න මේක තමයි ඇත්ත සිදුවීම මොකද මම දැක්කා මගේ මිත්‍රයා තුම්මුල්ලේ ගොඩක් කෑ ගහපු එතුමා කිව්වා මේ රිවර්ස් පෙත්තක් නිසා වෙච්ච ප්‍රශ්නයක් කියලා මේකේ මේ අතපත්තු මහත්තයා එතන 30 දිනකට වඩා හිටියා කොවිඩ් මීටිම තියෙන වෙලාවේ කිව්වා මේ ප්‍රශ්නේ සම්පූර්ණ ඇති උනේ PCR සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා අද සෞඛ්‍ය ලේකම් මුණසිංහ මහත්තයා එතුමාට එන්න එපයි කියලා තියෙනවා මිඩෝස කොවිඩ් ඩ්‍රැස්සින් වලට ඒ ප්‍රකාශය කරා කියලා මම මේක බොරුවක් කියන්න ඕන മന്ത്രി කෙනෙක්ට ඒ කොමිටියට ගිය කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ උනේ මෙතුමිය කිව්වා වගේ වැලිකඩ හිටපු ඉරකාරයෝ කීපයක් මහරට ගෙනිච්ච බෝගම්බර හිටපු කට්ටියක් ගෙනල්ලා වැලිකඩ රෝහලට දැම්මා මෙතන කන්ට්‍රෝල් එකක් නැති වුණා ඇන්ටිජන් ප්‍රශ්නයක් ආවා ඇන්ටිජන් වලින් පරීක්ෂා කරමුද PCR පරීක්ෂා කරමුද කියලා ඇහුවා මේ සියලු දේවල් කොවිඩ් රැස්වීමද මෙතුමා කිව්වා මම නෙමෙයි ප්‍රියන්ත දත්ත මහත්තයා කිව්වේ මම නෙමෙයි මේව කියන්නේ එතකොට හරියට වෙනවනම් හොඳයි මේක අපේ යුතුකම මේක කියන එකනේ අපේ යුතුකම කියන එක ඔබේ යුතුකම එක හරදා ගන්න එක සර් ගරු මූලසෙන ඔබන මන්ත්‍රීතුමනි මතක තියාගන්න ඕකෙත් ඔබතුමාලට දේශපාලනය කරන්න දෙන්නේ නැති කෙනෙක් හිටියා ඕක ඇතුලේ ඒකෙත් කෙනෙක්ගේ නම මම කියන්න කැමති නෑ හැබැයි යාර මගේ කෙනෙක් ඒ මගේ කෙනා නිසා තමයි ඔතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා මේ මගේ කෙනා නිසා තමයි 184 දෙනෙක් ඉස්සෙල්ලම් PCR වලින් අහුණාම ඒක වෙලාවේදී අවශ්‍ය පියවර ගත්තේ නැති අද ඔබතුමා දන්නවද වෙච්ච අවාසනාවන්තම සිදුවීමක් ගරු නියෝජක කතානායකතුමනි අද IDH රෝහලෙන් යවෙනවා සානි අබේසේකර සම්බන්ධයෙන් මහාධිකරණ මේ ගම්පහ අධිකරණයට එතුමාගේ තත්ත්වය ක්‍රිටිකල් කියලා දාරිනවා හැබැයි උසාවියෙන් ඒ සම්බන්ධයෙන් කිසිම තම දොයිතෝ ගණන් ගන්නේ නැහැ මේ නිලධාරියා කවුද ගොඩක් කට්ටිය වාදා කරන තමයි මේ රංජන් රාමනායක අපේ මන්ත්‍රීතුමාගේ කෝල් එක නිසා අපේ මිනිහෙක් කියලා මම බය නැතුව කියන්නේ ඔබතුමාලා මන් දන්නා මගේ ෆෝන් එක ටැප් කරලා තියෙන්නේ ෆෝන් එක මොනිටර් කරනවා යන්නේ තනින් පිටිවස්සේ මිනිස්සු එනවා හොයාලා බලන්න සානිය බෙසේකර S2කට මන් දකලා නැහැ S2කට දකලා නැහැ S2කට දකලා නැහැ ගරු මුලසන ඔබවන මන්ත්‍රීතුමනි අපි අද එතුමා ගැන කතා කරන්නේ මේ රටේ නිර්භීතව අවංකව මේ නිලධාරියා ගැන අපි කතා කරන්නේ ලංකාවේ ඉන්න රජයේ නිලධාරියෝ වෙනුවෙන් කෙලින් අවංකව වැඩ කරමු මිනිහෙක් වෙනුවෙන් මෙහෙම තීරණ ගැනීම අන්තිම අප්‍රසන්නයි ඔබතුමාට මතකද නිලන්ත කියලා මං හිතන්නේ DIG කෙනෙක් ලංකාවෙන් පැන්නා. ඇයි පැන්නේ? ආණ්ඩුව බලනකොට තේරුණා මම ඇත්ත කිව්වොත් මට මේ දේම වෙනවා කියන එක. සානි අබේසේකරගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් අපිට දැන් ආරංචිලා දෙන අවුරුදු 15 ඉස්සෙල්ලා තිබුණ පරම පුටු සෙට් එකමයි තවම තියෙන්නේ. හොරකම් කරන මිනිහෙක් නම්, ගේම් ගහන මිනිහෙක් නම් මේ ඔක්කොම කරනවා. හැබැයි මට ආරංචියක් ආවා එතුමා එක තැනකදී මෙහෙම කතාවක් කියලා දිනවා කියලා. එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කාලෙත් හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඇටතෙත් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයත් හිටියා. හැබැයි එකම එක ජනාධිපතිලෙක් තමයි යාට බලපෑම් කරේ කියලා මම යාගේ නම කියන්නේ නැහැ. ඒක කියන අපිට ලැජ්ජ වෙන්න ඕනේ. ගෙනල්ලා සමහරතන් වල යාට බලපෑම් කරා කියලාත් කියලා දිනනවා. ආරයව දාන්න අහවලා දාන්න හැබැයි මේ මිනිස්සු එහෙම කරේ නැහැ. ඒ සම්පූර්ණ අවංක තීන්දුවලදී ඉඳලා අවසානයේ මිනිස්සයාගේ උඩින් ගියාම සියලු දෙනාගේ මිනිස්සුකින් පලි ගන්න හදනවා. පොලිසිය දේශපාලනය කරන වෙන්නේ යන්නේ එහෙමයි මුලසන හොබර මන්ත්‍රීතුමනි. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අද බලන්නකෝ ලංකාව බොරුවෙන් වෙලාගෙන තියෙන හැටි වෙන මොකුත් ඕන්නේ නැහැ. අර කැලණියේ මහා රාගය ආවා වගේ එක නාලිකා දෙකක් පෙන්නුව පැණියක්. දැන් පැණිය දිහ වෙච්ච දේ අර මට මතකයි පුංචි කාලේ අපි කාටූන් එකක් බැලුවා. මොකද්ද සූරපප්පා. සූරපප්පගේ අරිස්තේ බොන්න වගේ ලංකාවේ මිනිස්සු ඔක්කොම ඇරියා දැන් පැණියක් බොන්න. මන් දන්නේ නැහැ. කවුරු මේලා ඇයි දන්නේ නැහැ කතා කරන්නේ මේගොල්ලෝ පැණි බීලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ගරු කතාන මුලසන ඔබන මන්ත්‍රීතුමනි රටක් කෙරේට අපි අකටු දෙනවා. අපි කියන්නේ ක්‍රමවේදයක් කියන්නේ. පැණිය හොඳ නැද්ද තීරණය කරන එක නෙමෙයි. නමුත් රටක නීතියක් නැද්ද?
කවුද පැනිය බෙදනකොට පැනිය බෙදනකොට පැනිය බෙදන අනිත් මිනිහා කවුද? ජාතිවාදීව පතුරපු හිරේ කියපු මිනිස්සු තමයි පැනිය දෙන්නේ. මම මේකේ නම පාර්ලිමේන්තුවත් කියන්න කැමති නැහැ, ලැජ්ජයි. හරි, ඔබතුමාලගේ ආණ්ඩුවර මොකද යන කාලයකින් ඔබතුමාලා ෆයිසර් කියන මේ ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන වියතුන් ඉන්න රටේ මිනිසුන්ට පැනියක් පොවනවා. සූරපප්පගේ අරිස්තේ වගේ මේ 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 වෙදපප්පගේ සෝරි සූරපප්පගේ හිටපු වෙදපප්ප තමයි ඒක හැදුවේ. ඉතින් ගරු මුලසුන අමුණු මන්ත්‍රීතුමනි, අපි මෙලෙච්ච තැනකට යා යුතු නැහැ. මේ රටේ නීතිය යුක්තිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ ඒ සාමාන්‍ය සිස්ටම් චේන්ජ් එකක් නම්. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි තියෙන්නේ පැණි දෙන සිස්ටම් එකක් නෙමෙයි තියෙන්න ඕනේ. පැණි නෙමෙයි, දිම්පප්ප නෙමෙයි, අරිස්ති බිව්වද ඔයා?
ඔනබල් මෙම්බර් වර්ද පොයින්ට් ඕඩර්.
එනිසා
මම හිතන්නේ මේ මුරාසන රුඩු ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ගහන්නේ මේ දේශීය අතන
ගන්න. මේ තමයි නෝට් පොයින්ට් ඔෆ් ඕඩර්. Thank you.
හරි.
Please continue.
ආරියන කමන්නේ මම දේශීයත්වයට කිසිම වෙලාවකින් අගෞරවයක් කරන්නේ නැහැ. මම කියන්නේ දැන් මේ වෙනකොට පැණි මේ වෙනකොට පැණි 20ක් විතර එක එක වෙද මහත්තුරු ගෙනල්ලා දිනනවා. මං කියන්නේ දේශීයත්වයේ තියෙන්න ඕනේ ඒකට ක්‍රමවේදයක් හදන්න. එහෙනම් අද ඇයි ඒක තහනම් කරලා තියෙන්නේ? ඊයේ පොලිසිය නිලධාරි, හමුදාවේ නිලධාරි පොලිමේ යනවා. ඔබතුමාලගේ ආණ්ඩුවටයි හොඳ නැද්ද? ඒකට ක්‍රමවේදයක් හදන්න. කොහොමද ටෙස්ටිං එකක් නැතුව පණියක් දෙන්නේ? මම පොඩි කතාවක් කියන්නම්. මම මේ කතාව විතරක් කියන්න අවසාව දෙන්න. ඔබතුමාලට මතක ඇති 1955 විනාඩි දෙයක් දෙන්න සර්. ඔව් සර්, 1955 ජූනි 20 වෙනිදා සූර්යග්‍රහණයක් ලංකාවේ ඇති වුණා. 1955 ජූනි 20 වෙනිදා මේක ආපු වෙලාවේ මුළු ලංකාවම ලොකු කලබහැණියක් වුණා. එතකොට ලංකාදීප පත්තරේ එක මහත්තයෙක් දැම්මා, වෙද මහත්තයෙක් එදා දැම්මා මේ බොණ්ඩ කියලා වදකහසුද බොණ්ඩ කිව්වා. එතකොට අපේ ඔක්කොම සූර්යග්‍රහණ දිහා අපේ නෝනලා, දෙවල් දින නැන්දලා, මාමලා ඔක්කොම ගහපිය කෙලින්ම වදකහසුද සුදු වෙන්න කියලා. අනිත් දවස් සුදු වෙනකොට මොකද වුනේ? වදකහසුදු ගෑවා, සූර්යග්‍රහණේ ආවා, වෙච්ච දෙයක් නැහැ. මිනිස්සු ඔක්කොම පොලිමේ රෝහලට ගියා. ඒ නිසා ක්‍රමවේදයක් නැතුව එදත් මේ වැඩේට මුල දුන්නේ මාධ්‍ය ආයතනයක්. කවුද? ලංකාදීප 1955 තමයි ඒක කරේ. අද ඒක කරනවා මාර පොරක් ඇන්ටිජන්. ඇන්ටිජන් තමයි පැණිය පෙන්නුවේ. ඇන්ටිජන් පැණිය පෙන්නවා big time story ද big news story ද කියන එක විනාඩි 8ක් වෙන්නවා නිවුස් එක. පැණි story. ඉතින් මේ අහිංසක මිනිස්සු රවටන එක අහන්න දෙයක්ද? big story එකේම තමයි ගෙනල්ලා පොකුරක් මෙහෙ කරේ එකපාරකුත්. දැන් අනිත් පොකුරක් දෙන්නේ පැණි පොකුරක් ගෙනල්ලා තියෙන්නේ මේ big story දීපු ඇන්ටිජන් මෑන්. මම මේකයි කියන්නේ, මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු කාටත් වඩා හයිය ශක්තියම තියෙන මිනිහා තමයි ඇන්ටිජන් මෑන්. ඒ මනුස්සයා තමයි
නයිට් මෑන්. Honorable member, please wind up.
Sir, මේ ඉවර කරන්නම කියනවානේ සර්.
No, we have given 3 minutes extra.
Sir, give me, sir.
Another 3 minutes.
Daru, I only spoke 20 minutes. I have it on my this thing. Sorry. Yeah, so I need 2 minutes. Garu, මුලසුන ඔබට මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මම කියන්නේ මේ ශානි අභේසය කරලට මේ රටේ තියෙන නීතියට අපි ඔබතුමාලට ෆේල් කිව්වා තමයි. හැබැයි අපි ඔබතුමාලට කිව්වේ පළවෙනි පාර ෆේල්, දෙවෙනි පාර පාස් වෙන්න කියලා. මොකද සාමාන්‍ය පෙළ මිනිස්සු ෆේල් වෙනවා. හැබැයි දෙවෙනි පාර රිපීට් කරලා පාස් වෙනවා. හැබැයි පාස් වෙන්න විදියක් නැහැ මේ වගේ පැණි පෙන්න ගියොත් එහෙම. එහෙම නැත්නම් ඇන්ටිජන් කාර්යයත් එක්ක කියලා ඩීල් ගහන්න ගියොත් එහෙම. එහෙම නැත්නම් අර අනිත් මිනිස්සුන්ට අක්කර 5000ක් දීලා හිරකාරයන්ගෙන් වහල් සේවයෙන් වැඩ ගන්න ගියොත් එහෙම පාස් වෙන්න බෑ. ඒ නිසා ඔබතුමාලයි මන්ත්‍රීවරු ජනතා නියෝජිතෝ ඔබතුමාලා කැලින් හිටගත්තොත් දේශපාලනේ නොකරන දෙන්නෙක්ට යට වෙන්න ඕනේ නැහැ. අපිට ඊයේ වීලු කර අපි පන්දන් ඇල්ලුවයි කියලා. අපි පන්දන් ඇල්ලුවේ කාටවත් අපහාස කරන්න නෙමෙයි. අපි කාටවත් කියලා හොරෙන් හොරු අල්ලන්න කියලා කිව්වෙත් නෑ. අපිත් අවුරුදු 5 කාණ්ඩුවේ හිටියා. මෙතුමිය අධිකරණ ඇමති වෙලා හිටියා. මිනිස්සු වහල උඩට නැග්ගා. එක මිනිහට වැඩි තිබ්බේ නෑ. මොන ප්‍රශ්නයක් වුණා රිවර්ස් වෙදි නෙමෙයි, ෆෝවර්ඩ් වෙදි නෙමෙයි, ඕන පැත්තක් ගැහුවා. එයා ගෙදර නම් ගැහුවා වෙන පැත්තක්. ඒ පැති ඇහුවට අපි එක මිනිහට වැඩි තිබ්බේ නෑ. ඒ නිසා අපිට අයිතියක් තියනවා කියන්නේ වෙඩි වැදිලා හරි මැරිච්ච මිනිසුන්ට මොකද්ද වුනේ කියන අයිතිය අහන්න. අපිට අයිතියක් තියෙනවා. ඒක වැරදි කියලා කාටද කියනවනම් ඒක ඔබතුමාලගේ කුවකකම. ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට අසාධාරණයට කරේ මිරිස් කුඩු ගහපු එක, පුටු අරන් එළියනකම් අපිට ගහපු එක, බයිබලයේ පොළොවේ ගහපු එක. අපි ඒ කිසි දෙයක් කරේ නැහැ. අපි කරේ බොහොම නිහඬ විරෝධතාවයක්. කාටවත් අපහාස කරේ නැහැ. අපි අද වෙනතුරු මේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී නැගිටලා ඒක මන්ත්‍රීවරට පෞද්ගලිකව ගහන්නේ නැහැ.
අපි දේශපාලනය කතා කරන්නේ. ඒකයි අපි ආඩම්බර වෙන්නේ. අපේ මන්ත්‍රීවරු සමාජ ජන බලවේගයේ මන්ත්‍රීවරු ඔබතුමාලට වඩා බොහොම දේශපාලන වශයෙන් නිර්භීත විවෘත අවංක ඉදිරි මිනිස්සු කියලා. සාගරෝ නියෝජ මුලසරවර මන්ත්‍රීතුමනි දේශපාලනේ මේ පාර්ලිමේන්තුව වෙනස් විය යුතුයි. එහෙම වෙනස් වෙන්නේ නැතුව ඔබතුමාලා ආණ්ඩු පක්ෂ අපි විපක්ෂයලා ගහගෙන ලංකාවේ විහිළුවක් වෙලා හැමාර වෙලා අවසානයි. අපි අදලත් කියන්නේ constructive criticism. ඒක ඔබතුමාලා බාර ගන්න කැමති නැති එක ඔබේ යුතුකමක්. හැබැයි මම කියන්නේ වදකා දුන්නා වගේ පැණි පොවලා ලංකාවේ මිනිස්සු අසනීප කරන්න එපා. ඔබතුමාලා දීපු ඒ ගෞරවත්වය අනුව මිනිසුන්ට රජයේ සේවකයෙක් කොන්දන් දන්න පොලිසිය නිලධාරියෙක්ගෙන් පලි ගන්න එපා. වරදක් කරලා තියෙනවා නම් ඒ මිනිහා ඔන්න මෙන්න අසනීප වෙලා හාට් ඇටැක් ඇදලා ඉන්නේ. ඒ මිනිස්සයා මැරුණොත් ඒ සියලු වගකීම ඔබේ ආණ්ඩුව බාර ගන්න ඕනේ කියන එක කියමින් මම නිහඬව ඔබව නිස්සෝදේ කරගතන.
Thank you.